හොඳයි ගෞරවනීය ස්වාමින් වහන්ස, ගෞරවනීය මෑණිවරණි, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පියදත් මේ නිසරණේ පවත්වන 196 වන භාවනා වැඩසටහනේ ධර්ම සාකච්ඡා වාරයක් සඳහායි සෝදානම් වෙන්නේ. සිළු දනාම ඒ සඳහා මුලපිරීමක් වශයෙන් নমස්කාරය කියමු. සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. ඉතින් මෙතන අදත් ලිඛිත ප්‍රශ්න ඇති. මේ මා ආරාධනා කරන ලීනගේ මහත්තයාට ලිඛිත ප්‍රශ්නින් සාකච්ඡා පටන් ගමු කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. අදත් දහම් ගැටළු 15ක් ඉදිරිපත් වෙලා තියෙනවා. එන් 13ක් භාවනාවට දාලා ප්‍රශ්න දෙකක් මුල් ධර්ම ප්‍රශ්න. ගරුතර ස්වාමීන් වහන්ස, පරයන්ක භාවනාව මා භාවනාවට ආධුනික යෝගියෙක් මි. මා වඩන්නේ ආනාපාන සති භාවනාවයි. මුල් අවස්ථාවේදී ඇතුළට ඇදගන්නා වාතයේහි විසිල් බව, පිටතට යන විට උණුසුම් බවක් දැනුනි. විනාඩි 20ක් පමණ සතිය පිටවා ගැනීමට ඇක්විය. සිතට සිතුවිලි ගලාගෙන එයි. පද නිදිමති ගතියක් දැනේ. බොහෝ වේලාවට ඇඟේ හිරිගඩු දුවනවා දැනේ. ඉදිරියට යතු ආයත මාර්ගය පැහැදිලි කර දෙන්න. සක්මන් භාවනාව පාදේ නවන හැටි මෙනෙහි කරමින් සක්මන් කළෙමි. 1, 2, 3, 4 වශයෙන්. මේ වඩාත් පහසුය. ඉදිරියට යාමට කැමැතිය. උදේ සක්මන් භාවනා කරන විට ඇඟ වෙවුලා ගොස් පපුවේ තද ගතියක් දැනුනි. එය ටිකකින් නැති වී ගියේ. මෙම භාවනාව හොඳින් කිරීමට උපදෙස් පතමි. තෙරුවන් සරණයි.
ඔව්, මට හිතෙනවා දැන් ඒ කියන්නේ අපිට යම් යම් උපක්‍රම පාවිච්චි කරලා වරදක් නැහැ. පස්සේ වර්තමානට හිත ගන්න පුළුවන්කම ලැබුණාට පස්සේ හැබැයි ඔය උපක්‍රම අයින් කළා. බලන්න මනස නිහඬ කරගෙන වැඩේ කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ පවෝරිදනවා කියන එකක් වගේ දෙයක් දැන්නලා තිනවා. ඒක මං හිතනවා අර මේක සම්බරතාවය හැදුනහම මගහැරලා යයි කියලා. බලන්න ඒකත් මගහැරෙන්නේ නැත්තම් පොඩ්ඩක් අපි ඉස්සරහට කතා කරමු. ඒ කියන්නේ Tamanට ඒ 1, 2, 3, 4 කියලා, ඒ කියන්නේ අපිටම උසවනවා, ගෙන්නවා, තබනවා කියන වෙනුවට 1, 2, 3 කියලා කිව්වට ඒ වගේ දෙයක් පාවිච්චි කරාට වරදක් නැහැ. පස්සේ ඉතින් ඒකත් අතහැරලා මේ සිද්ධ වෙන ක්‍රියාවලියත් එක්ක බොහොම සතිමත් වෙ ඉන්න, නැත්නම් ඒකත් එක්කම අපේ අවධානයෙන් ඉඳීම තමයි වැදගත් වෙන්නේ. මම හිතනවා විශේෂම ප්‍රශ්නයක් නැහැ කියලා මේ දෙකට කරගෙන යන්නයි තියෙන්නේ.
පින්වත් ස්වාමින් වහන්ස, මම භාවනාවට නවක යෝගියෙක් මි. මම කාලයක් ආනාපාන සති භාවනාව වැඩුවමුත් ඒයින් ප්‍රතිඵල නොලැබුණි. පසුව පිම්බීම හැකිලීම භාවනාව වැඩුව පසු පිම්බීමේ ස්වභාවයත් හැකිලීමේ ස්වභාවයත් මට ප්‍රකටව දැනුනි. ඒ භාවනාව වඩාගෙන යන විට මාගේ කයේ උඩු කොටස පිම්බීමේදී පසුපසටත් හැකිලීමේදී ඉදිරියටත් චලනය වේ. මේ අනුව ටිකක් වේගයෙන් මෙම චලනය සිදුවේ. ඒ දෙස මම උපේක්ෂාවෙන් බලා හිඳිමි. මෙම ආකාරයට ශරීරයේ චලනය වීම ගැන මට ප්‍රශ්නයක් ඇත. මේ මට පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. ඔබ
හොඳයි. නෑ, ඇත්තටම එහෙම කියන්නේ අපි මොකක්වත් උමනාවෙන් නම් චලනය කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. හැබැයි මේක බලන්න ගියාම පොඩ්ඩක් මේ හුස්ම ගැනීමේ ක්‍රියාවලිය පොඩ්ඩක් ආයාස කරවෙන්න පුළුවන් අපේ අර මෙදිහත් වීම නිසා. හැබැයි කාලයක් යනකොට තේරෙනවා මේක මේ ඊට වඩා ඉබේ වෙන්න ඉඩ හැරලා කරන එක තමයි වඩාම පහසු කියලා, වඩාම සැහැඩු කියලා. ඊට පස්සේ ඉතින් අපි ටික ටික අපිම තේරුම් අරගෙන මේ ඒක ඉබේ වෙන්න ඉඩ හරිනවා. ඉතින් ඒ නිසා මුලදී පොඩ්ඩක් ඔය වගේ සමහරවිට අක්‍රමිකතාව හෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ආනාපාන සතිය වුණත් මේ වගේමයි, පිම්බිම හැකිලිම භාවනාව වුණත් මේ වගේමයි. අපි බලන්න පටන් ගත්තාම පොඩ්ඩක් ඒකේ අපි ආයාසයෙන් හුස්ම ගන්න ගතියක් මතුවෙනවා. හැබැයි ටික කාලයක් යනකොට අපිටම තේරෙනවා මේ එහෙම අපි මේ අනවශ්‍ය වෙහෙසක් මේ දරන්නේ කියලා. තේරලා අපිම මේකේ රටාව අල්ල ගන්නවා. ඒ නිසා ඒක පොඩ්ඩක් අර Tamanට තේරෙනකන් පොඩි පොඩි අඩුපාඩුකම් හිටිනවා. ඒක එච්චරම ප්‍රශ්නයක් කරගන්න නැතුව දිගට කරන්නයි තියෙන්නේ.
පින්වත් ස්වාමීන් වහන්ස, භාවනාවේ අඩුපාඩු සාදා ගැනීම පිණිස මෙසේ කමඨහන් වර්තාව ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව නාසිකාග්‍රේ සිත පවත්වාගෙන ආනාපාන දිස බලා සිටීමි. දවස් 2-3කින් පසු භාවනාවෙන් නැගී සිටියාට පසු ඇස් බොඳ වී යාමක් දැනුනි. පැයක් දෙකක් පමණ මේ තත්ත්වයේ තිබුණු නිසා භාවනා අරමුණ වරංගද සති මාත්‍ර පිම්බීම හැකිලීමට මාරු කළෙමි. උදරයේ පිම්බීම හැකිලීමට සිත අරමුණ වන අතර විටින් විට සිත නාසිකාග්‍රේත් පවතී. සතිය පිම්බීම හා හැකිලීමට යොදන විට සිත නොඑක් ආකාරයේ විකාර සිතුවිලි පැමිණ සිත දොඩමළුවේ. විතක්ක විචාර වැඩි යයි. මූල කර්මස්ථාන නැවත ඉබේම පැමිණෙන්නේ බාහිර ශබ්දයක් හෝ වේදනාවක් අරමුණු කරගෙන.
කමන්න කියන්නේ ආනාපාන සතිය තමන් උත්සාහ කරලා ඒ තරම්ම සාර්ථක භාවයක් නැත්තම් කිසිම වරදක් නැහැ. මෙම්බිම හැකිලිම භාවනාව යොමු වෙන්න පුළුවන්. පිම්මීම හැකිනීම භාවනාවනොත් හොඳට ඉස්සරහට අර්පිව අරගෙන යනවා. විශේෂයෙන්ම ධාතු මනසිකාරයේ පැත්තට හොඳට මේකෙන් මේ පුහුණුව හම්බ වෙනවා. ඒ නිසා කිසි වරදක් නැහැ. ඒක ක්‍රමානුකූලව වඩාගෙන යන්න පුළුවන් නම් ඒක කරන්න. ඊළඟ ප්‍රශ්නයක් වශයෙන් මොකද්ද මේ කියන්නේ? විශේෂ ප්‍රශ්නයක් නෑ නේද?
ප්‍රශ්නයක් නැහැ. නැවත ඉබේම පැමිණෙන්නේ බාහිර શબ્දයක් හෝ
ඔව් ඒ කියන්නේ හිත පිට යන එක ඉතින් කොහොමත් මුලදී පොඩ්ඩක් තියෙනවා. මොකද මෙතන අපි තේරුම් ගන්න ඕනේ මේ පිම්බෙනවා හැකිරෙනවා කියන්නේ බොහොම සරල අරමුණක්, බොහොම උපේක්ෂා සහගත අරමුණක්, ඒකාකාරී අරමුණක්. ඉතින් අපේ හිත ඕකේ තරම්ම කැමැති අරමුණක් නෙමෙයි. ඒ නිසා යා පිට යනවා කියන එක හරි ස්වාභාවිකයි. හැබැයි ඉතින් අපේ උත්සාහය වෙන්න ඕනේ මේ ඒකාකාරී අරමුණට හිත ගන්න එක. ඉතින්ද තමයි මේ මොකද්ද මේ වර්තමානයේ හිත පවත්වනවා කියන එකට මේ අභ්‍යාසයක් හම් වෙන්නේ. මොකද අපි කියන්නේ කෙලෙස් සහගත අරමුණක ඉන්නවා කියන එක ඒ තරම් අමාරු දෙයක් නෙමෙයි. ඒක හිත විසින්ම ඉන්නවා. හැබැයි අපි ඒ තුල මුලා වෙලා ඒ තුල කෙලෙස් වැඩි වැඩි තමයි අපි ඉන්නේ. නමුත් මේ බඳු අරමුණක් කියන්නේ සාමාන්‍යයෙන් කෙලෙස් අඩු අරමුණක්. ඒ කෙලෙස් අඩු අරමුණක හිත පවත්වන්න අනිවාර්යෙන් මේ වගේ වීරයකින් කරන්න ඕනේ. උවමනාවකින් කරන්න ඕනේ. සත් මේ වර්තමාන වශයෙන් මේක හිත තියන්න පුරුදු කරන්න ඕනේ. පුරුදු කරොත් විතරයි මේ දේ සිද්ධ වෙන්නේ. ඒ නිසා හිත පිට යනවා කියන එක ඉතින් කාටවත් පොදුයි. ඒ නිසා ඒ ගැන ඒ තරම් අධෛර්ය නොවි මේ දෙකට කරන්නයි තියෙන්නේ.
සක්මන වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මන පටන් ගනිමි. ටිකකින් මෙනෙහි නොකර සක්මන් කළ හැකිය. වරහන් ඇතුළ විනාඩි දෙකක් පමණ. ටිකකින් සිත විවිධ අරමුණු ඔස්සේ යමින් දඩමළුවේ. ඇතැම් අවස්ථාවල සක්මන් මළුවේ එක කෙලවක සිට අනෙක් කෙලවර දක්වාම සිත කතා කරයි. ව්‍යාපාද විතක්ක වැඩිපුර සිතරේයි. මම සාමාන්‍ය ජීවිතයේදී ඊතරම් කතාවට බර පුජ්‍යලෙකු නොවන බැවින් භාවනාවේදී මෙතරම් සිත දොඩමළු වීම හිමහත් ගැටලුවකි. මේ මාගේ සතිය පිහිටුවීමට කරදරයක්සේ දැනේ. ඔබ වහන්සේගෙන් මේට උපදෙස් පතමි.
ඔව් මං හිතන්නේ මේ ලියන කෙනාට විතරක් නෙමෙයි ඕක මේ මේගිය ස්වාමීන් වහන්සේටත් තියලා තිනවා. බුද්ධ කාලෙදී දැන් අර එක අවස්ථාවක් හරි රසවත් අවස්ථාවක් තියෙනවා මේ බුදුරජාණන් වහන්සේට එතකොට උපස්ථාන කර කර ඉඳලා තිනවා මේගිය කියන ස්වාමීන් වහන්සේ. ඉතින් හොඳ භවනා කරන්න තැනක් හම්බ වෙලා පස්සේ බුදුහාඳුරුවත් එපා කියද්දිම යනවා දැන්. පස්සේ ඉතින් බුදුහාඳුරුවන්ගෙන් අහලා තමයි යන්තම් අමාරුවෙන් මේ අවසර ගන්නෙ. අවසර අරගෙන මේ භවනා කරන්න ගියාම දැන් වෙනදට වඩා වැඩි කාම විතර්ක එනවා. වෙනදට වඩා වැඩි ව්‍යාපාද විතර්ක එනවා. වෙනදට වඩා වැඩි විහිංසාව විතර්ක එනවා. ඉතින් සම්පූර්ණයෙන්ම අසාර්ථකයි. ඊට පස්සේ ඉතින් ආයෙත් බුදුරජාණන් වහන්සේ හම්බෙන්න එනවා. හම්බෙන්න ඇවිල්ලා මේ වෙච්ච කරදරේ ගැන අකරතැබ්බේ ගැන බුදුරජාණන් වහන්සේට කියනවා. සා ඒක ඒ තරම් ඉතින් අපිට මේ මට විතරක් වෙච්ච දෙයක් කියලා හිතන්න එපා. මේක අපි කාටත් වෙන්න පුළුවන් වැඩක්. මොකද අපි හිතාගෙන හිටියට සමහරවිට අපේ හිතේ තරම්ම ව්‍යාපාදයක් නැහැ කියලා, රාගයක් නැහැ කියලා. ඒක හැමමම නොවෙන්න පුළුවන්. මේ අපි ටිකක් මේ වගේ හිත ටිකක් නිෂ්කලංක කළා නැත්නම් අනිත් සාධක ටික පොඩ්ඩක් මේ සමනය කළා හිත දිහා බලන්න ගියාම තමයි මේ කවුද ඇතුළේ ඉන්නේ කියලා තේරෙන්න ගන්නෙ. ඒ නිසා ඒ තරම්ම ප්‍රශ්නයක් කරගන්න එපා. අපිට තේරෙනවා නම් මේ හැබැයි ඇතුලේ ව්‍යාපාදයක් දුවනවා කියලා ඒක ඒ තේරුම් ගැනීම ඉතාම වැදගත්. මොකද අපි ඇත්ත වශයෙන්ම ව්‍යාපාදයක් සංගවිලා තියෙද්දී අපි ව්‍යාපාදේ නැහැ කියලා තේරුම් ගැනීමත් ඇත්ත වශයෙන්ම ව්‍යාපාදේ මතුවෙද්දී ව්‍යාපාදේ තියෙනවා කියලා තේරුම් ගැනීමත් අතර වෙනසක් තියෙනවා. මොකද එතකොට තමයි අපි ඇත්ත වශයෙන්ම අපේ හිතේ තත්ත්වය මොකද්ද කියලා හඳුනගන්නේ. නැත්තම් අපිට වෙන්නේ අපි ගැන සමහරවිට අදි තක්සේරුවකට එන්න පුළුවන්, වැරදි තක්සේරුවකට එන්න පුළුවන්, වැරදි වැටහීමකට එන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ඇත්තටම අපි මොනවද හිතේ බලපවත්වන ක්‍රේස් කියලා හඳුනගන්නවා. ඒක ඉතාම වැදගත්. ඒ නිසා මම හිතන්නේ අධෛර්ය නොවි දැන් තේරුම් ගන්න තියෙන්නේ මේ හිත පෙන්වන ස්වරූපේ නෙමෙයි ඇත්ත වශයෙන්ම නම් තියෙන්නේ. අපි ඒ තරම්ම කතාවට බර නැති වුණාට ඇතුලේ කතාව තාම තියෙනවා. ඒ කියන්නේ අපි හුඟක් කාලවට කතා කරන්න එපා කියලා කොහොම අපි බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් නිහඬව මේ අනිත්‍යයත් එක්ක කතා නොකර ඉඳීම. නමුත් අපේ ඇතුලේ කතාව නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඒක තමයි ටික භවනාවකින් විශේෂයෙන්ම විපස්සනා පැත්තකින් එහෙම පොඩ්ඩ ඒකේ තියෙන කෙලෙස් ස්වභාවය දැනගනිමින් තේරුම් ගනිමින් සමනය කරමින් යන්න තියෙන්නේ. ඒක ටිකක් හිමින් යන ගමනක්. ඒ හින්දා ඉවසීමෙන් කරගෙන යන්න.
තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස. අද උදේ දෙකට පමණ නැගිට ධන හිසේ ආබාධය සඳහා ව්‍යායාම කෙලිමි. මූහුණකට සෝදා උදේ 3ට පමණ ඇතුල් සක්මනේ පැයක්ද පරයන්ක භාවනාවේ පැයක්ද ගත කෙලිමි. නවත ඇතුල් සක්මනේ පැයක්ද ඉදුණෙමි. උදේ ආහාරයෙන් පසු කුඩමළුවට ගොස් 7:30 සිට 8:45 දක්වා පිටෝවා ටිතෝම්හි පජානාති වරඟද සිටීම පිළිබඳ භාවනාවේ යෙදෙමි. විනාඩි 15ක් සමාධිගත විය. 15කින් සමාධිගත විය. කකුල් දෙක පොළවට ඇලී තිබෙන මෙන් දැනුනි. සිත අතීතයටත් අනාගතයටත් ගියේ නැත. මගේ අත් දෙක වරඟද අල්ල පපු මත තිබීම නිසා ආශ්වාසය හොඳට දැනුනි. එමෙන්ම ප්‍රශ්වාසයේ ඇඟිලි මත පතිත වූ නිසා එයත් හොඳට වැටහෙන්න විය. මේ භාවනාව බාහිර කරදර නිසා නිතර කරන්නට නොහැකි වේ. සක්මන් හා පරයන්ක භාවනාවන් ඉතා හොඳින් වැටහි. තිතෝවා තිතෝම්හි පජානාති. භාවනාව මේ විදිහට කරගෙන යාම හොඳ දැයි පහදා දෙන්නේ නම් මැනවි.
හරි. හැබැයි හුස්ම රැල්ල අතට දන්නවා කියන එක නම් ටිකක් ඒතරම් සුදුසු නැහැ. මොකද හුස්ම රැල්ල සියුම් වුණාම ওই தත්ත්වයක් කොහොමත් නමතු වෙන්නේ නැහැ. ඒ නිසා ඊට වඩා වටින්නේ මේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවගෙන එතන දැනුවත් වීමයි. ආනාපාන සතිය නම් කරන්නේ අපේ අවධානය තියෙනුනේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ. එතෙන්දි තමයි අපි හිත පවත්වගෙන හිත නවත්වගෙන මේ අවධානය යොමු කරන්නේ. ඒ නිසා අතට හුස්ම දැනුණා කියන එක ඒතරම්ම ගැළපෙන කාරණයක් නෙමෙයි. ඒකෙන් අයින් වෙලා නාසිකාග්‍රේ ප්‍රදේශයේ හිත රඳවන්න. ඊට අමතරව සමහර ලාවට අපිට මේ විශේෂම ආනාපාන සතිය වගේ භාවනාවක් කරනකොට කයටත් යම් පමණක මේ විවේකයක් අවශ්‍යයි. ඒ නිසා හුඟක් පාන්දර නැගිටින්න යන්නත් එපා. අපිටම සාමාන්‍යයෙන් අය පැය 5ක් 6ක්වත් ඇත්තටම මේ විවේකයේ කියන එක අවශ්‍ය වෙනවා. මොකද අපි උදේ ඉඳන් මේ අපි යම් පමණක මෙතන ඒකාග්‍ර කරන්න වෙහෙසෙනවා. ඊට පස්සේ ශාරීරික වශයෙන් වමනා කරන මේ විවේකේ ලැබලා දෙන්නත් ඕනේ. ඊට පස්සේ තමයි ඉතින් මේකේ මේ සම්බරතාවයක් හැදෙන්නේ. නැත්තම් ඒ කියන්නේ අපි මේ වමනා නිින්ද ලැබලා දුන්නේ නැත්තම් දන්නේම නැතුව ඉඳගෙන භාවනා කරද්දී නිින්ද යනවා. එතකොට ඉතින් අසාර්ථකයි. ඊට වඩා හොඳයි මේ කයට යම් විවේකයක් ලැබලා දීලා ඊළඟට මේ භවනාවට යන එක. එතකොට අර කායික වශයෙන් විවේකය ලැබුණ නිසා ඒ කායික සුවයත් එක්ක භවනාව සාර්ථක වෙනවා. ඒ නිසා පොඩ්ඩක් මේ කරුණු ගැනත් පොඩ්ඩක් අවධානය යොමු කරන්නයි තියෙන්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්ස, මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතියයි. මගේ නාසය වේගෙන් බමනේ වෙමින් තුන්වරක් වගේ ඉත දැනෙන ස්වභාවයට නාසය මුල යමක් වැඩි විසිරෙමින් උඩට යාමට යයි. ඒ හැම වැදීමකදීම මගේ සිතත් වේගෙන් වදින තැන්වලින් වෙනස් වෙමින් හිතද ගමන් කරයි. මේ නාම රූප වෙනස් වීම නේද? පංච උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීමත් මේම නේද? ගරු ස්වාමීන් වහන්ස, මේ ආනාපාන සතියෙන් සතියත් සමගම වේදනා ස්කන්ධයත් එයි. එයත් වේදනාව තියෙන තැන වාසුලියක් මෙන් කරකෙයි. දෙපා වන්ද මේ ගැන මට පහදා දෙනසේක්වා.
මෙහෙම කියන්න පුළුවන් මං හිතන්නේ අපි කියන්නේ ඔච්චරම ඈතට යන්න දෙයක් නැහැ. දැනට සතිමත්ව මේ ගැන අවධානයෙන් ඉන්න. ඒ කියන්නේ උපාදානස්කන්ධ පහෙන් අපි මෙතෙන්දී අවධානය යොමු කරන්න කෙලින්ම රූප උපාදානස්කන්ධයට. ඒ කියන්නේ දැනීමකට තියෙන මේ ධාතුවල චලනයේකට ධාතුවල වෙනස් වීමකට. ඒ නිසා ඒ ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ. ඒ නිසා අපි ඒ ගැන බලන අතරේ වේදනාව ගැන, සංඥාව ගැන, සංස්කාර ගැන, විඥාන ගැන අපි උවමනාවෙන් හිතන්න ගියොත් වැඩේ පැටලෙනවා. සා භවනාව සරල කරගන්න. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට හුඟාක් දේවල් දාලා මේක මේ මිශ්‍ර කරගන්න ගත්තොත් මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා භවනාවේ කියන්නේ සාර්ථකත්වයේ තියෙන පුළුවන් තරම් සරලව හොඳට හිතේ එකඟතාවයේ තියාගෙන, හිතේ සැහැල්ලුව තියාගෙන, හිතේ සතුටකුත් තියාගෙන අන්න වැඩේ කරනවා නම් ඒ තුළින් හොඳට මේ ප්‍රමෝදයක් ඇති වෙලා මේ භවනාව හොඳින් කරගෙන යන්න පුළුවන්. නමුත් අපි මේක කරන අතරේ අපි අර අහලා තියෙන දේවල් ඔක්කොම නිකන් හිතින් විමසන්න ගත්තොත් ගැඹුරකට මේ කියන්නේ අපේ උමනාවෙන් කරන්න ගත්තොත් ඒක අමාරුයි. ඒතකොට මේක කෙරෙන්නේ නැහැ. හැබැයි හොඳට මේක කිරීගෙන යනකොට નિરાයාසයෙන් ගම්මට හිමිනවන නම් ඒක කිසිම වරදක් නැහැ. දැන් මේ අතර පොඩි වෙනසක් තියෙනවා. ඒක තේරුම් අරගෙන දැන් ආනාපාන සතියේ වඩද්දී අපි විශේෂයෙන්ම හුස්ම රැල්ලට හිත තියෙනකොට නැත්නම් ඒ ගැන අවධානයෙන් ඉන්නකොට අපිට දැනෙන්නේ විශේෂයෙන්ම රූප උපදාන ස්කන්ධයේ පැත්තක්. ඒ නිසා ඒ ගැන දැනුවත් වෙන්නයි තියෙන්නේ.
ප්‍රශ්නයකුත් ඉදිරිපත් කරනවා. මරණ මොහොතේ වැඩි යුත්තේ ආනාපාන සතියට වඩා වේදාන පස්සනාව කියා හිතෙනවා. ඒ හරිද කියා පවසා දෙනසේක්වා.
දැන්ම බය වෙන්න එපා. බලමු මොකක් වෙයිද දන්නේ නැහැ. දැන් මේ ටිකේ අපි ආනාපාන සතිය වඩමු. පස්සේ හිමීට මේ වේදාන පස්සට හැරෙයිද දන්නේ නැහැ. ඉතින් හැදුනොත් ඉතින් ඒක ලායේ බලමු. මේ ඇත්තම කියනවා නම් ඒ කියන්නේ අපිට කිසිම පූර්ණ නිගමන වලට ඒ කියන්නේ මේ මරණ මොහොත ගැන විතරක් නෙමෙයි ඉදිරියට භවනාව කොයි පැත්තට හොඳට මේක පෙරලිලා සකස් වෙලා අපිට අපිට ආවේනික භවනාව මතුවෙනවාද කියන එක ගැන අපිට පූර්ණ නිගමන වලට එන්න බෑ. ඒ නිසා වර්තමාන කාලයේ පවා මේ වඩන භවනාව ගැන ඉබඳු පූර්ණ නිගමන වලට එන්න බෙන්න බැරි නම් ඉතින් මරණ මොහොතේදී මොනක් වෙයිද කියලා ඉතින් කියන්න අමාරුයි. ඒ නිසා අපි වර්තමානයේ ජීවත් වෙලා යන්නයි තියෙන්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්සේ, සක්මන් භාවනාව මේ වන විට මා සතිමත්ව පියවර තරඟ තුළ විනාඩි 10ක් පමණ පීවර කීපයක්ම තබමි. එහි ඇතිවීම නැතිවීම දකිමි. ධාතු මනසිකාර සිදුවේ. මෙලෙස හුස්ම රැල්ලේ ධාතු මනසිකාරයෙන් අනිත්‍ය ස්වභාවයෙන් අත්දකිමි. ඊළඟට පරයන්ක භාවනාවේදී අධික ලෙස
පොඩකින් මේ කියන්නේ මට තේරෙන විදිහට දැන් සක්මනේදී ආනාපාන සතිය තමයි වැඩිලා තියෙන්නේ. එහෙම දෙයක් තමයි මට තේරෙන විදිහට නම් කියන්නේ. නේද?
එහෙම.
මම නෑ ඇත්තටම කැමති මේ සක්මනේදී ආනාපාන සතිය වඩනවට වඩා සක්මනේදී මේ පාදවල චරණයට හිත යොදමින් එතන ස්පර්ශයට හිත යොමින් එතන ධාතු ලක්ෂණ බලමින් ඒක යන්න ඇතුවීම නැතිවීම බලනවා නම් ඒකට වඩා හොඳයි කියලා තමයි මම නම් හිතන්නේ. මොකද ඇත්තටම ඒ කටයුත්ත ටිකක් අමාරුයි මේ සක්මනේදීත් ආනාපාන සතියේ ඇතිවීම නැතිවීම බලනවට වඩා. මොකද මෙතන තමයි හොඳ කියන්නේ අභ්‍යාසයක් සිද්ධ වෙන්නේ. මොකද එක අවස්ථාවකදී වම් පාදයට අවධානය යොමු කරන්න ඕන, ඊළඟ අවස්ථාවේදී සම්පූර්ණයෙන්ම වෙනත් ස්ථානයක වෙනත් අරමුණක අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා මෙතන ටිකක් අමාරුයි. හැබැයි කාලයක් මේ හැකියාව අපේ හොඳට වර්ධනය කරගත්තා නම් ඊළඟට අපි කයට හිත යොදලා සමස්තයක් වශයෙන් කයේ ඇතිවෙන විවිධාකාර සංවේදනාවන් ගැන ධාතු ලක්ෂණ ගැන දැනුවත් වෙනකොට අපිට හොඳ හැකියාවක් හැදෙනවා අපිට ඕන තැනට හිත යොමු කරන්න. ඒ කියන්නේ ධාතු මනසිකාරයක් වගේ භාවනාවකදී වැදගත් වෙන්නේ මුළු ලොකු කාලයක් එක තැන හිත තියා ගැනීමටත් වඩා මේ විහුසුලුව විවිධ තැන්වල අපිට කිසි පාලනයකින් තොරව මතුවෙන මේ ධාතු ලක්ෂණ දිහා අපි ඉක්මනට ඉක්මනට එතනට එතනට අවධානය යොමු කරමින් දැකගැනීමේ හැකියාවක් අපි තුළ වර්ධනය වෙනවා. ඒ නිසා සක්මන් භාවනාවේදී බලන්න පාදවල ස්පර්ශයේ හොඳට හිත පවත්වමින් මිනිහි කිරීමනිකුත් තොරව මෙතන සතිමත් වෙන්න පුළුවන් නම් ධාතු ලක්ෂණ ගැන දැනගන්න පුළුවන් නම් ඒ ධාතු ලක්ෂණ වලට මොකද වෙන්නේ කියලා බලන්න. අපි තුමු තද ගතියක් ඇතිනවා ඒක ඔන්න ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. රළු ගතියක් ඇතිනවා ඒක ඇති වෙලා නැති වෙලා නැත්නම් වෙනස් වෙලා නැති වෙලා යනවා. ඉතින් මේ විදිහට අර පාදේ දැනෙන දේවල් එක්ක අවධානය යොමු කරන්න කියලා තමයි මම නම් හුඟක් කැමති.
පරියංක භාවනාවේදී අධික ලෙස දෑත් හිස රත්ති දහඩිය දැමීමක් රාත්‍රියේදී සිදුවිය. ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයේ බව දැනුනි. එය පටිච්චසමුප්පාද ධර්මයේ ඔස්සේ මෙනෙහි විය. ස්වාමීන් වහන්සේ මගේ භාවනාමය මානසිකාරයේ නිවරදි මඟ ගෙන තිබේදයි පහදා දෙන්න.
පොඩ්ඩක් බලන්න වීරයේ යම් පමණක වැඩිවීමක් මොන හරි තියෙන්න පුළුවන්. කියන සාමාන්‍යයෙන් මේ කියන්නේ ධාතු ලක්ෂණ මතුවීම ටිකක් හුඟක් බරපතලම විදිහට කියන්නත් බෑ. ඒ වෙයි නොවෙන්නෙමත් නැහැ. නිතර මතුවෙනවද ওই தත්ත්වය කියලා බලන්න. එක දවසකින් ওই පොඩ්ඩක් වුණ පමණින් ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇති කරගන්න නැතුව බලන්න නැවත නැවතත් ওই தත්ත්වය එනවා නම් පොඩ්ඩක් බලන්න සමහරවිට තමන් ඉන්න ඉරියව්වේ යම් අපහසුතාවයක් තියෙනවද නැත්නම් කොහේ හරි වාඩනාට පස්සේ ඇඳුම් පැළඳුම් වල වෙන්න පුළුවන් නැත්නම් අපි අතපය තියන් ඉන්න විදිහේ වෙන්න පුළුවන් ඒවැ යම් යම් හිරවීම් තදවීම් මොනවා හරි තියෙනවද ඒ වගේ දේවල් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා භවනාවට වාඩි වෙන්න. පොත් සාමාන්‍ය නම් අපිට මේ වාඩි වුණාම කායික සුවයක් තියෙන්න ඕනේ, කායික සුවයක් දැනෙන්න ඕනේ. ඒ සුවපත් භාවයකින් බොහොම සැපයක් දැනෙද්දී තමයි මේ භවනාවට පටන් ගන්න. ඒ කියන්නේ කායික සුවයක්, කායික සැහැල්ලුවක් දැනීම භවනාවේ සාර්ථකත්වයට හුඟක් ප්‍රයෝජනවත්. ඒ නිසා පොඩ්ඩක් ඉරියව්ව සම්බන්ධයෙන් මේ පරීක්ෂාකාරී වෙන්නයි තියෙන්නේ.
ගෞරවනීය ස්වාමින්වහන්ස, ඊයේ පරිණක භවනාවේදී ඈතින් මම මාදසම් බලා සිටින විට මා කියා පුජ්‍යලයක් නොපෙනී හිස් බවට පත්ුණ බව කමඨහන් වාර්තාවේදී ඉදිරිපත් කළෙමි. ඔබ වහන්සේගේ පිළිතුර ඌයේ ගුරු ඇසුර ඊට අවශ්‍ය වේලාවක් බවය. මේ මට පැහැදිලි නැත. විත්ති කූඩුවට නොකඳවා උත්තරය ලැබුණොත් සෑහේ.
මේ නඩුව කල් දාන්නයි එන්නේ. මේ විත්තිකාරය නැහැනේ ඉතින්. ඒකයි. ඒ කියන්නේ මේ මට්ටම ඉතින් එක එක අවස්ථාන් වලදී එන්න පුළුවන්. ඒකයි මේ කතා කරන්න නැතුව හරි අමාරු තොරතුරක් දෙන්න. ඒ කියන්නේ සමාහලාවට අපි ඔය සමත භාවනා ක්‍රම පවා තියෙනවා. ඒ කියන්නේ මේ ඉරියව්ව දිහා නිකන් ඉස්සරහින් ඉඳන් වගේ බලන් ඉන්න තත්ත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා කලින් භාවනා කරපු තොරතුරු අඩුතරමින් මේකේ ඇතුළත් කරලා ආයි වර්තාව ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ කොච්චර කාලේ මේ කරුණු ඇතුළත් කරන්න පුළුවන් නම් හොඳයි. කොච්චර කාලයක් භාවනා කරනවද? මොකද්ද මූල කමඨහන වශයෙන් භාවිතා කළේ? ඊළඟට තමන් කොච්චර කාලයක් ඒ කමඨහන වැඩුවද? නිතපතා භාවනා කරනවද? ඊළඟට තමන් මොන අවස්ථාවන් පහු කළාද කියන එක පොඩ්ඩක් සෑහෙන්න විස්තර සහිතව වර්තාව ඉදිරිපත් කරන්න වෙනවා. මේ විත්ති කොඩියට නගින්න අමාරු නම්
තෙරුවන් සරණයි. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා කලක් සිට සක්මන් භාවනාවේ යෙදෙන විට පායට දැනෙන සියලුම දැනීම් හටගෙන නැති වී යාමක් වැටහි. එනම් වැලි පොළවේ රළු බව, රුදු බව, වැලිවල එරෙන සුළු බව, උණුසුම් බව, සීත බව දැනවා සමගම ඒ නැති වී යන බව දැනේ. මේ අවස්ථාවන්වල මට අනිත්‍ය සංඥා මෙනෙහි වේ. වරහන්තුල පියවර තබන හැම විටම පියවර ඔසවන විට මේ අවිරින් දැනේ. පරයන්ක භාවනාවේ ආනාපාන සති තුළද මෙලෙසම දැනේ. මේ අවස්ථාවේ අනිත්‍ය සංඥා මෙනෙහි කිරීම සුදුසුද නැද්ද යන්න පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා
සිටින්න. මන්න හිතන්නේ වරදක් නැහැ. මෙතෙන්දී ඒ කියන්නේ Tamanට අපි තමු මේ පියවරක් පියවරක් පාසා මේකේ වෙනස් වෙන බව දැනි තියෙනවා නම් ඒකේ වරදක් නැහැ. කියන්නේ මෙතෙන්දී අර අපි මේ ටිකක් කියන්නේ වළක්වන්න උත්සාහවත් වෙන්නේ අපි උවමනාවෙන් මේක අනිත්‍ය කරන්න යන එක. මේක මේ තාම දැකලත් නැහැ. මේක වෙනස් වෙලත් නැහැ. හැබැයි අපි අනිත්‍යයි 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 කියලා කියන්න යනවා. ඒක ඇත්තටම තේරුමක් නැහැ. අවශ්‍ය වෙන්නේ මේ අස්පනා පිට මේ දේ වෙනස් වෙන බව Tamanට හොඳට වැටහෙනවා නම් ඒ වැටහීමත් එක්ක මේක අනිත්‍යයි නේද කියලා Tamanට තේරෙනවා නම් කිසිම වරදක් නැහැ. ඒකම තමයි වෙන්නත් තියෙන්නේ. ඒ නිසා Tamanට මේකේ කියන්නේ මේ අරමුණු වල වෙනස් වීමත් එක්ක මේකේ අනිත්‍ය ස්වභාවය වෙනස් වෙන ස්වභාවය වැටහෙනවා නම් කිසිම වරදක් නැහැ. දිගට කරගෙන යන්න. ඒක සක්මන් භාවනාදි වෙන්න පුළුවන්, ආනාපාන සතියදී වෙන්න පුළුවන්, පිම්බිම හැකිලිමේදී වෙන්න පුළුවන්, නැත්නම් ධාතු මනසිකාරයේදී වෙන්න පුළුවන්, ඕනම අවස්ථාවකදී වෙන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඊයේ දින ආනාපාන සති පරයන්කේ භාවනාව කළා. එහි ආරම්භ කිරීමට පෙර සක්මන ඉතා සාර්ථකව එනම් මුළුමනින්ම වාගේ සතියෙන් පාද තැබීමත්, පාද ස්පර්ශයත්, යම් යම් ධාතු ලක්ෂණ වටහා ගැනීමත් විය. බාහිර ඇති ධාතු ලක්ෂණ මෙන්ම පාද තදවීම, පාද තලයේ සිට දන හිස දක්වා වූ ඇටේ යම් තදවීම් සමුදායක්ද හඳුනා ගතිමි. ඒ පටවි ධාතු ලක්ෂණ ලෙස වටහා ගතිමි. මෙම සක්මන් කිරීම අවසාන භාගය නිදිමත ගතියෙන් පසු විය. සක්මන ආරම්භයේ සිටම මෙනෙහි කිරීමත් සිදු නොවිය. අවසානයේ පර්යංකයට ගොස් වාඩි වුණා. කිසිදු බාධාවක් නැතුව ආස්වාස ප්‍රස්වාසයේ මෙනෙහි කිරීමෙන් තොරව කිහිප වාරයක් යද්දී ආස්වාස ප්‍රස්වාසයේ ගෙවි ගියා. හිස්තැන්ටපත් වූවා ඉතා පැහැදිලිය. සිතුවිලි සුළු වශයෙන් ආවත් හඳුනා ගැනීමට නොහැකි විය. සිතුවිල්ලක් ලෙස දැන ගැනීමත් සමගම හිස්තැන මතුවී ඒ තුළ සිත පිහිටයි. ප්‍රසන්න සිතින් පැයකම මාර්ගපවන කාලයක් සිටීමට හැකි විය. කුරුළු හඬ ඇසෙත්ම ඇතිවීම නැතිවීම ඇටහුණි. ස්වාමීන් වහන්සේ මෙය දිගටම පවත්වා ගැනීම යහපත්ද නැද්ද ආදී වශයෙන් පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටින්න.
මං හිතන්නේ ගැටලුවක් නැහැ. අපි ඊට කලිනුත් කතා කළා. දිගට කරගෙන යන්න මේ මෑනියොත් මීට කලින් කතා කරපු හින්දා මේ தත්වය සෑහෙන කාලෙක දැන් අත්දගෙන හින්දා දැන් බලන්න මේ தත්වයට નિરાයාසයෙන් වගේ එන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මූල කමට අහනක් ඇසුරු කරලා ඒක හරහා අපි මෙතෙන්ටපත් වෙනවා. ටික ටික ඒ එච්චරම දුරක් යන්නේ නැතුව අපි දැන් මේ පැය කාලකින් පස්සේ නම් මේ தත්තර එන්නේ. බලන්න මේ විනාඩි 10කින් මෙතෙන්ට එන්න පුළුවන්ද කියලා. බලන්න විනාඩි 5කින් එන්න පුළුවන්ද. ඒ කියන්නේ දැන් මේ එන කියන්නේ අපිට විවේක ස්වභාවය මේක මුලදී අපි ටිකක් උත්සාහයෙන් උවමනාවෙන් සමාධියක් කරහා ගිහිල්ලා ගන්නවා. හැබැයි කාලයක් වඩන්න වඩන්න එච්චරම ගැඹුරු සමාධියකට යන්නේ නැතුව මේක ගන්න උත්සාහත් වෙනවා. ඊළඟට අපි සක්මනේදිත් මේ தත්වයෙන් මතු කරගන්න උත්සාහත් වෙනවා. මේක නිකන් අපේ gedara වගේ කරගන්නවා. හිතේ gedara බවට ඒ ස්වභාවයපත් කරගන්නවා. එහෙම එහෙම තමයි මේක දිනු කරන්න තියෙන්නේ. එහෙම தත්වයක් දැන් තියෙනවද කොහොමද තතුරු?
එමයි සාමිනාන්ත බොහොම කෙටි වේලාවකදී මේ කිසිම මේකක් නැතුව අර මුණ දකින්නටක් ගාලා දකින්නත් එක්කම මේ ඉදහසේ
ඉත තියෙනවා. ඔව්. එතකොට සිතුවිලි මොනවාද එන්නේ?
සිතුවිලි මොනවාද කියලා අඳුනගන්නේ නැහැ සාමිනාන්ත.
අඳුනගන්නේ
නැහැ. නැහැ.
ඒවා පැත්තකින් ඇවිල්ලා ඒගොල්ලොත් යනවා යනවා.
ඒවා ඇවිල්ලා සිතුවිලිද කියලා දකින්නකොටම මගේ අර මුණ හිස්තැන මතු වෙනවා.
හරි. එතකොට සක්මනේදී?
සක්මනේදී ඒ කියන්නේ සක්මන මේ සම්පූර්ණයෙන්ම කරේ සතියෙන් හොඳ සතියෙන්.
හරි.
කළා ඊට පස්සේ තමයි මේ නිදිමත ගතියට ආවේ මට අර ඒ අතරේ ධාතු ලක්ෂණ වැටුණා හොඳට.
හරි.
ඒක මම පස්සේ හොඳට බැලුවා ඒ අතරේදී.
හරි.
ඊට පස්සේ නිදිමත ගතිය ආවා.
ඒක තමයි සක්මනේදී දැන් එච්චර බරට ධාතු ලක්ෂණ බලන්න යන්න එපා. ඔව් තමයි. ඔව් ඒ කියන්නේ දැන් අපි අරමුණට ඔහෙ යන්න දෙනවා නැත්නම් අරමුණ කියන්නේ බොඳ වෙලා යන්න දීලා තමයි දැන් අර විවේක සතිය විවේක සභාවට හිත දාන්න තියෙනවා. කියන්නේ දැන් ආයෙත් අපි අරමුණට හිත දානවා කියන්නේ උමනාවෙන් හිත දානවා කියන එක වෙහෙසක්.
නෑ ස්වාමීන් වහන්සේ වම දකුණ කියන එක මතක් වුණේම නෑ. ඉඳලාම නිකම්ම විද්දේක තමයි කරේ.
කරේ. එතකොට ඒ කියන්නේ අවධානය තිබුණේ කොහෙද?
යටිපතුලට.
අන්න ඒක තමයි. එතනටවත් ඕනේ නැහැ. ඒකයි මං කිව්වේ. ඒ කියන්නේ එතෙන්ටවත් දැන් දාන්නත් බලන්න හිතට ඔහෙ යන්න දෙන්න බලන්න පොඩ්ඩක්. ඒ කියන්නේ එයාම දැන් තේරුම් අරගෙන යටිපතුලටවත් හිත යන්නේ නැතුව එයා ඉන්නවනම් නිදහසේ. මේ අරමුණවත් දැන් එයාට උවමනා නැහැ. ඒ කියන්නේ ඔය අනාරම්මන සතියක් හටගත්තාම නැත්තම් අරමුණකින් තොරවත් සතිය පවත්වන්න පුළුවන් වුණාම අපි උවමනාවෙන් මේ ආයි අරමුණකට දාන්න අවශ්‍ය නැහැ. එයාට පොඩ්ඩක් නිදහසේ විවේකයෙන් ඉන්න දෙන්නයි තියෙන්නේ. එන්න සක්මණේදීත් ඔය தත්ත්වය ගන්න පුළුවන් ද කියලා බලන්න. අනිත් කටයුතු කරනකොටත් පුළුවන් තරම් විවේකයෙන්ම ඉන්න. ඒ කියන්නේ දැන් හිතේ මොකක්වත් සම්බන්ධයෙන් මේ විතර්ක බහුල කරන්න එපා. ඉතින් අපි හිතනවනේ එක එක දේවල් අනිත් කටයුතු කරද්දී අනම්ම නම් හිතනවනේ. ඒකත් පුළුවන් තරම් අඩු කරන්න. පුළුවන් තරම් මේ හිතට විවේක ස්වභාවය හඳුන්ලා දෙන්න. මේක තමයි ඇත්ත වශයෙන්ම පෙන්නන, ඒ කියන්නේ දුරජනන් වහන්සේ පෙන්නන හිතේ සාමාන්‍ය ස්වභාවය ඕක. 아무ත ඕකකින් යටපත් වෙලා තියෙන ඕක වැහිලා තියෙන මේ කෙලස් ගොඩක් ඉඳා. ඒ කෙලස් ටික පොඩ්ඩක් දුර වෙලා පැත්තකට වෙලා නිකන් හිතන්න මේ බොහොම පිරිසුදු වතුරක් තියෙනවා. ඒ වතුර සම්පූර්ණයෙන් පාසි ගොඩකින් වැහිලා තියෙන්නේ. ඉතින් මේ පාසි ටික අයින් කරාම මේ පිරිසුදු වතුර ටික මතුවෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි ඔතන තියෙන්නේ. නමුත් අපේ කෙලස් ටික නිසා ආයෙත් අර පාසි ටික ඇවිල්ලා මේ පිරිසුදු වතුර වහගන්නවා වගේ දෙයක් සිද්ධ වෙනවා. නමුත් අපි ටික ටික මේ පාසි ටික එන්න නොදී පුළුවන් තරම් මේක අයින් කරලා මේ පිරිසුදු වතුරම පවත්වනවා වගේ දෙයක් තමයි දැන් අපි කරන්නේ. එතකොට ඒක අපිටම සක්මණේදිත් ඒ විදිහටම කරනවා, පරයන්කෙදිත් ඒ විදිහටම කරනවා, අනිත් කටයුතු කරද්දිත් පුළුවන් නම් ඒ தත්වෙන් පවත්නවා. එහෙම කරන්න කරන්න තමයි හිත හඳුනගන්නේ මෙන්න මේ වගේ පිරිසුදු ස්වභාවයක් තියෙනවා. මේ බඳු විවේකයක් තියෙනවා. මේක තමයි මේ සිතටම ආවේනික විවේක ස්වභාවය. මේක තමයි ඉතින් තාම කෙලස් තියෙන නිසා මේක මේ පවත්න්න අමාරුයි සමහරවිට නැත්තම් කෙලස් එනවා. එන වාරයක් පාසා පොඩ පොඩ يعني කෙලස් එන්නේත් නිකන් දැන් බරපතල විදිහට නෙමෙයි. කෙලෙසක් ක්ලේශයක් ආව බව දැනගත්ත ගමමින්ම එයා දුරලලා යනවා. ඒක තමයි තේරෙන්නේ නැතිනේ නේද?
ඔව්.
ඉතින් දැන් මේ தත්ත්වය තව ප්‍රගුණ කරන්න, يعني මේ தත්ත්වය ප්‍රගුණ වෙන්න තමයි පොඩ් يعني කෙලස් වල කෙලස් වර්ධනය වෙන්න කලින්ම හඳුනගන්න පුළුවන්. දැන් අපි සාමාන්‍යයෙන් කෙලස් හඳුනගන්නේ අපි ඒ තරම්ම සතිය දියුණු නැත්තම් අපි හඳුනගන්නේ ටිකක් බරපතල වුණාට පස්සේනේ.
හැබැයි
හොඳට සතිය දියුණු වෙන්න කෙලස් හට ගන්නවත් එකම වගේ තේරෙනවා.
රාමිනාස දැන් සිතුවිලි වලින්නේ ඔතන කෙලස් මතුවේන්නේ.
හරි.
එතකොට සිතුවිලි ආවේ කොයි වෙලාවේ එනවද දන්නේ නැහැ යනවද දන්නේ නැහැ සිතුවිල්ල කියලා හිතෙනවටම
ගිහිල්ලා.
ඔව් ගිහිල්ලා මේ අර පිස්තන අරමුණට එනවා.
ඔව් එච්චරයි. يعني
අත් දෙක මෙහෙම තියෙන එක උඩට අත ගන්නවා වගේ තමයි ඒක දැනෙන්නේ.
දැනෙන්නේ. හරි ඒක වරදක් නෑ. ඒ කියන්නේ පුළුවන් තරම් ওই தත්ත්වයේ පවත්වමින් ඒ කියන්නේ හිත පුළුවන් තරම් ආතතියෙන් තොරව පවත්වන්න. තේරෙනානේ? ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් මේ හිත බර වෙලා හිර වෙලා මේ තියෙන්නේ මේ කෙලෙස් වලිනුයි තියෙන নানা ප්‍රකාර අතීත අනාගත අරමුණු වලිනුයි. දැන් ඒවා ටිකක් ඈතට ගිහිල්ලා දැන් අර නිකන් අර වතුර ටික පැහැදිලි වෙලා දැන් අපි පාසි ටික අයින් කරාම මේ පිරිසුදු වතුර මතුවෙලා බොහොම යටට පේන තරමට තියෙනවානේ. අන්න ඒ වගේමයි අපේ හිතත් පිරිසුදු වෙවි පැහැදිලි වෙවි යනවා. ඒකට අපි පුළුවන් තරම් මේ උනන්දු කරන්නයි තියෙන්නේ.
ඇත්තටම සාමිනාස අතීත අනාගත අරමුණු ඇත්තෙම නෑ වගේ නිකන් මොකක් හරි මේ මොන අරමුණක්ද දන්නේ නැතුව පොඩ්ඩක් මොකක් හරි වුණා කියලා විතරක් දැනෙන්නේ.
ඔව් නෑ ඒක තමයි. ඒක මෙහෙ දැන් අර දිකට භවනා කරද්දී ඔය තත්ත්වය තියෙනවා. නමුත් අපි තුමු ගෙදර ගියාම ඒකනේ. ඒකයි දැන් අපි يعني ඒ වගේ හැටිය يعني මේ தত্ত্বය අපි දැන් හොඳට පිරිසුදු කරගන්නවා මෙහෙදි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා හිතට හොඳට හඳුන්ලා දෙනවා. හැබැයි ඒක අපි බලන්න ඕනේ ළඟට එදිනදා කටයුතු කරද්දිත් කොහොමද මේ தত্ত্বය පවත්වන්නේ. يعني මෙච්චරම පිරිසුදුවම තියාගෙන බැරි වෙයි සමහර විට. නමුත් මේක හොඳට හිතට හඳුන්ලා දුන්නාම හිතට මේක පුරුදු කරාම තමයි යා තේරුම් ගන්න මෙහෙමත් පිරිසුදුතාවයක් තියෙනවා. මෙහෙමත් පිරිසුදු භාවයක් තියෙනවා. මේකට සාපේක්ෂව මොකද්ද මේ පළු භාවය? දැන් ඒකනේ අර අපි ඊයේත් කතා කරේ මේ මොකද්ද මේ ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ කියන්නේ ඕලානිකං සංගතම් පටිසමුප්පන්නං කියලා කියන්නේ ඒ කියන්නේ දැන් මේ පිරිසුදු බවක් තියෙනවා. පිරිසුදු බවට සාපේක්ෂව අපි තුන් දැන් ඔන්න ද්වේෂසිතක් ඇතිලා තියෙනවා. මේ ද්වේෂසිත කියන එක හරිම රළුයි. මොකද මේ මෙතෙන්ට දැන් හිත හුරු වුණාම එයාට හරි අමාරුයි මේ ද්වේෂ ස්වභාවය දරන්න. ඒත් දැඩිව තේරෙනවා දැන්. මේක මේ රළු බව තේරෙනවා හොඳට. තේරුණා නම් ඒක අයින් කරනවා. අපි තුමු ඊළඟට මොකක් හරි වෙනත් කැලේ ස්වභාවයක් ආවත් ඒක තියෙන මේ රළු ස්වභාවය යාට තේරෙන්න ගන්නවා. මොකද එයා ඇසුරු කරනවා දැන් බොහොම පිරිසුදු ගතියක්. ඒ නිසා මේ පිරිසුදු බව තේරෙන තමයි කැලස් වල මුල් මට්ටමේදීම ආරම්භක මට්ටමේදීම තල්ලු කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ අපි මෙතෙන්දී අත්‍තරම මේ පරිසරයේදී අපිට හුඟා කෙලෙසෙන්නේ නැහැ. නමුත් අපි එදිනදා කටයුතු කරනකොට ගෙවල් දොරවල් වල ඉන්නකොට තමයි ඉතින් කෙලස් ටික එන්නේ. හැබැයි එනකොටත් අපි මේක يعني පුළුවන් තරම් එතන එතන මේකේ කිරීම හරහා තමයි ප්‍රායෝගික විපස්සනාව සිද්ධ වෙන්නේ.
ආමිනාස් මට කොයි වෙලාවකවත් මේ අනිත්‍යයි කියන එකක් මතක් වෙන්නේ ඒ භාවනාවේ.
කමන්නේ. ඒක පෙනිලා තියෙන්නේ. මෑනියෝ දන්නේ නැතුනට හිත තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතනවා අපි ඔක්කොම පොත් ටික පාඩම් කරගෙන ඉන්න ඕනේ කියලා. ඒකම නෙමෙයි මෙතන වැදගත්. ඒ කියන්නේ අරමුණු හොඳින් නිරීක්ෂණය කරලා දැන් මට මතකයි මෑණියෝ ඉතින් දැන් සැහැණ කාලයක් තිස්සේ සම්බන්ධ වෙනවානේ. ඉතින් අර ඒ දවස්වල එහෙම කිව්වේ වේදනාවන් බලනවායි අරකද මේකද කියලා සැහැණ කාලයක් තිස්සේ. ඒ කාලෙදී හිත තේරුම් ගන්න කාලේ තමයි ඒ. කියන්නේ වේදනාව හොඳට බලබලා ඉන්න වේදනාවේ ස්වභාවය හිත තේරුම් ගන්නවා. ඒක අපි දන්නෙත් නැහැ. එයා තේරුම් අරගෙන. එයා තේරුම් අරගත්තරන් තමයි ආතහරින්නේ. මේ අපිට අපි කිව්වට අතහරින්නේ නැහැ. එයා මේක හොඳට දැකලා මේකේ ත්‍රිලක්ෂණේ වැටහුණා නම් අපි කියන්න ඕනෙත් නැහැ එයා අතහැරලා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ චේතනාකරණීය සූත්‍රයේදී කියනවා මේ ඇත්ත ඇදිසටි දැක්කනම් මහණෙනි ආයි චේතනාවක් පහළ කරගන්න ඕනේ නැහැ මේ නිබ්බිදාවක් පහළ වෙන්න ඕනේ කියලා. ඒක ධර්මතාවයක් කියලා කියනවා. ඒ නිසා නිබ්බිදාවක් පහළ වුණා නම් විරාගයක් පහළනවා කියන එකට චේතනාවක්වත් ඕනේ නැහැ කියනවා. ඒක ධර්මතාවයක් කියලා කියනවා. ඒ නිසා අපි මේ يعني හිත කියන්නේ ධර්මතාවයක්. හේතුඵල සම්බන්ධයක් තියෙන්නේ. අපි කරන්නේ ඉතින් එයාගේ හේතුඵල සම්බන්ධයට අනුකූලව යාට වැඩෙන්න උවමනා කරන පරිසරය සකස් කර දීමක් කරන්න. ඉතින් ඒ ටික ලැබුණා නම් වැඩේ සිද්ධ වෙනවා. ඔව්. හොඳයි.
ඕහන්සේට දිරුවන්.
හොඳයි. දිරුවන් සන්නේ.
ගරු ස්වාමීන් වහන්ස මම අවුරුදු 6ක පමණ සිට භාවනා කරන යෝගියෙක් මි. ආනාපාන සතියේ මුල් කර්මස්ථානයේ කරගතිමි. එහිදී සිත කය දෙක සංසිදී අනිමිත් සමාධි ලක්ෂණ චිත්තානපස්සන වඩමි. සමත සමාධියකට ගියහොත් පැය භාගික පැයක පමණ ආලෝකේ හා පස්සද්ධියේ සිටි මේ අතර වේදනාවන්හි වේදනානුපස්සනාවද වඩමි. මෙම වේදනානුපස්සනාවේදී වේදනාව උපේක්ෂාවෙන් බැලිය හැකිය. එම වේදනාව හටගන්නා ආකාරයත් වෙනස් වීමත් නැතිවීමත් දැක්කෙමි. නැවත වේදනාව හටගන්නේ වෙනත් ස්ථානයක වෙනත් ආකාරයෙනි. මෙසේ බලා සිටින විට ත්‍රිලක්ෂණය මතුවී දැකිය හැකිවිය. එහෙත් මෙම වේදනාවේ ස්පර්ශය මට පැහැදිලිව නොපෙනේ. මේ සඳහා උපදෙස් පතමි. තවද මෙම භාවනාව ඉදිරියට කරගෙන යාම පිළිබඳවද උපදෙස් පතමි. තව කොටසක් තියෙන සක්මන් භාවනාව ගැන.
මම හිතන්නේ මේකේ අර අපි ඊයේ පොඩ්ඩක් කියපු හින්දා මේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියන එක ඒක පොඩ්ඩක් බලන්න උත්සාහත් වීමක් තියෙන්නේ. මම හිතනවා ඒ කියන්නේ හුඟක් වෙලාවට අර ස්පර්ශය තේරුම් ගන්න නම් වේදනාවක් අපිටම දැන් හුඟක් වෙලාවට වේදනාව පටන් ගන්නකොටනේ අපි අවධානය යොමු කරන්නේ. එතකොට අර ස්පර්ශය සිද්ධ වෙලා ඉවරයි. හැබැයි අපි ඒ ආසන්නයේම රැඳිලා ඉන්නකොට තවත් වේදනාවක් පහළ වෙනවා නම් අන්න අපිට පොඩ්ඩක් බලන්න පුළුවන් ඒ වේදනාව මොකද පහළුනේ කියලා. නැත්තම් අපිටම අපි සමස්තයක් වශයෙන් කය දිහා අවධානය යොමු කරන් ඉන්නවා. ඉන්නකොට අපිට පොන්න ධනහිසේ වේදනාවක් පහළ වෙනවා. වේදනාවක් පහළ වෙනවා කියන්නේම ඇත්තටම දැන් ස්පර්ශයක් හටගෙන ඔන්න දැන් එතකොට තමයි වේදනාවක් හටගන්නේ. එතකොට අපිට ස්පර්ශය අල්ලගන්න අමාරුයි. අපිටම දැන් ඔන්න අපි ධනහිස ආශ්‍රිතව බලබලා ඉන්නවා. ඒ බලබලා ඉඳද්දී හොඳට අපි හිතමු හොඳට මේ එතන තියෙන යම් යම් වේදනා ස්වභාවයන් තේරුම් ගනිමින් හොඳට බලාගෙන ඉන්නකොට තමයි පොඩ්ඩක් ඔය අලුතෙන් හටගන්නා වේදනාවක් ඒ ආසන්නයේම හටගන්නා වේදනාවක් කොහොමද මේ ස්පර්ශය නිසා හටගන්නේ කියලා තමයිට වැටහෙන්න පුළුවන්. ඒ නිසා ඒක පාටම ඉතින් අහුවෙන එකක් නැහැ. පොඩ්ඩක් කාලයක් යනකොට තමයි මටත් හිතෙන්නේ මේ يعني ස්පර්ශය නිසා වේදනාව හටගන්නවා කියන එක මුගක් වෙලාවට මේ තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එනිසා අර වේදනාවේ හට ගැනීමට නැත්නම් ආරම්භක අවස්ථාවට හිත යොදාගෙන බැලීමෙන් තමයි අපිට පස්සපච්චා වේදනාව කියන එක ස්පර්ශයෙන් නිසා වේදනාව පහළ වෙනවා කියන එක අල්ලගන්න පුළුවන් වෙන්නේ.
සක්මන් භාවනාවේදී මම ධාතු ලක්ෂණ දකිමින්ම වේදනාව දෙස බලමි. සිරුර පැද්දී පොළවට පය තබන විට එම පාදයේ වේදනාව අත්විඳෙමි. නැවත ඔසවන විට සැහැල්ලු වී වේදනාව අඩුවෙන ආකාරය දුටුවෙමි. මෙහිදී මට අවබෝධ වූයේ අල්ලා ගැනීම හා අතහැරීම දෙකෙහි ඇති වෙනසක් මෙනි. ආස්වාද ප්‍රස්වාදයේදීද මෙම සැහැල්ලුව හා වේදනාව අත්විඳෙමි. එනම් ආස්වාසේදී හා එම විවේකයේදී බර, තද හා වේදනා ගතියක් ප්‍රස්වාසය හා ඊට පසු පුංචි විවේකයේ සැහැල්ලු බවත් වශයෙන් ඔබ වහන්සේගෙන් භාවනාවේ ඉදිරියට උපදෙස් පතමි. ධර්වං සරණ.
ඔව් ආනාපාන සතියේදී එහෙමත් අර පස්සපච්චා වේදනා කියන වගේ දෙයක් ඉතින් ඕනනම් බලන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හුස්ම රැල්ල කියන එක නැත්නම් වායෝ ධාතුව මේ නාසිකාගේ ස්පර්ශ වෙනවත් එක තමයි දැනීමක් හටගන්නේ. එතෙන්දී අන්න දැනීමක් හටගන්නවා ස්පර්ශය නිසා කියලා වගේ දෙයක් අල්ලගන්න පුළුවන් වෙයි. සමහර විට තව මොකද්ද කියන්නේ ආනාපාන සතිය හැර තව මොකද්ද කියන්නේ
තිබුණේ සක්මන් භාවනාවේදී මෙමෙ ධාතු ලක්ෂණ දකින්න වේදනාව දෙස බලන්න.
සක්මන් භාවනාවේදීත් ඒ වගේමයි. සක්මන් භාවනාවෙන් නම් ඇත්තටම ඕක අල්ලන්න ලේසි. මොකද يعني පාදයක් පොළවේ ස්පර්ශ වෙනවා කියන එක අපිට පැහැදිලි. ස්පර්ශ වෙනවත් එක්ක තමයි අපිට දැනෙන්න ගන්නේ. එතකොට ස්පර්ශයක් තියෙනවා දැනීමක් තියෙනවා. ස්පර්ශයෙන් නිසා දැනීම හට ගන්නවා කියන එක ඇත්තටම පැහැදිලි කරගන්න පුළුවන්. මේක ඒ කියන්නේ හුඟාක් මේ අල්ලගෙන අමාරුම දෙයක් නෙමෙයි. අපිට හැබැයි අහුවෙන්නේ සමහරවිට يعني රළු මට්ටමකින් හොඳට හිත ඒකාග කරගෙන අපිටම සියුම් කරගෙන බැලීමේදී තමයි ගන්නට ඒ સિદ્ધාන්තයටම හිත ගිහිල්ලා වැටෙන්නේ. නිසා එතනයි මේ අවධානය යොමු කරන්න තියෙන්නේ.
ගෞරවනීය ස්වාමින් වහන්සේ මම අවුරුදු කීපයක සිට භාවනා කරන යෝගිනියක් මී. සක්මන් භාවනාව මුලින්ම සක්මන් මළුවේ කෙළවර හිටගෙන එම ඉරියව්වට අවධානය යොමු කරමි. ඊට පසු පාදවල චලනය දෙස බලාගෙන සැහැල්ලුවෙන් සක්මන් කරමි. එක වේලාවක් යන විට හිස් අවකාශයක් තුල පාද ගමන් කරනවාක් මෙන් දැනුනි. එම හිස් බව දිගටම පැවතුනි. පාද දෙක මාරුවෙන් මාරුට දිරට යන බවත්, කය රූකඩයක් මෙන් හිස් අවකාශයක් තුල ඉදිරියට ඇදී යන බවත් දැනුනි. මෙසේ ගමන් කරන අතර සිතවිල්ද අතරින් පතර එයි. ඒවා එන බව දැනේ. ඒවායේ ලක්ෂණද සමහර විට හඳුනාගත හැකි වේ. නමුත් වෙනදා මෙන් සිතවිලි ප්‍රපංච වීම අඩුය.
හොඳයි කරලා තියෙන හොඳයි Tamanṭama තේරෙනවා නම් ඉස්සලා තරම් හිත කතන්දර ගොතගතා යන්නේ නැහැ කියලා ගියත් ඉක්මනට එනවා කියලා වැඩි වෙලාවක් ඉන්නේ නැහැ කියලා ඒ කියන්නේ මෙන් දැන් හිත ටික ටික තේරුම් ගන්න තියෙනවා ටික ටික මේ උදාසීන අරමුණක නැත්නම් උපේක්ෂා සහගත අරමුණක තියෙන අර පීඩාවෙන් තොර ගතිය පෙළෙන පිළීමෙන් අඩු ගතිය හිත තේරුම් ගන්න තියෙනවා මෙතන තියෙන විවේක ස්වභාවයට දැන් හිත ටිකක් හුරු වෙලා තියෙනවා ඒකයි හිත පිට යනවා අඩු එනිසා සාර්ථකත්වයක් තියෙනවා දිගට කරන්නයි තියෙන්නේ.
පරයන්ක භාවනාව සක්මෙන් පසු පරයන්කට වාඩි වී ඉරියව්වට ගිය අතර මම දැන් මෙතන යයි මට මෙනෙහි කරමි. මගේ මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලිම වුවත් බොහෝ පරයන්කවලදී පිම්බීම හැකිලිමත් දැනෙන්නේම නැත. ඊට පසු ක්‍රමයෙන් කය නොදෙනී යාමත් හිස් පරිසරයකට යාමත් යන බවක් දැනේ. නමුත් ඒ නින්දක්කන හිස් බවක් නොවේ සතිය හොඳින් පවතී එම හිස් බව තව තවත් සියුම් තත්ත්වයට පත්වන බවත් සමහර විට අලුත් ලෝකයකට ගියා යන්නක් වෙන් වේ මෙම තත්ත්වයේ සිටින විට අවට ශබ්ද කයට සිසිල් බව දැනීම වේදනා වැනි ඒවා දැනේ නමුත් ඒවාට සිත ඇදී නොයයි දැනී නොදැනීයයි වේදනාවන්ද මගේ වේදනාවක්ද කියාවත් නොදැනේ සිතවිලි එන්නේ අඩුවෙන් නමුත් සමහර විට සිතවිලි ගලා යන අවස්ථාවද ඇත. නමුත් ඒවා වැඩි දුර ප්‍රපංච වීම අඩුය. මෙම තත්ත්වයන්ගේ වැරදි ඇතොත් ඒ පහදාත් භාවනාව තවදුරටත් ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි.
හොඳයි සිතවිලි එනවා නම් අපිටම සිතවිලි එන වාරයක් පාසා ඒකේ මේ දිහා බලන්න. ඒ කියන්නේ අපිටම සිතවිලි වලින් තොර ස්වභාවයක් වගේ එකක් තියෙනවා. හැබැයි ඔන්න සිතවිල්ලක් එනවා. ඒ දිහා දැනුවත් වෙන්න. සිතවිල්ලක් ආවා ඊට පස්සේ පොඩි වෙලාවක් අපි කියන්නේ අපි ඒකට උනන්දුවක් ඇති කරගත්තොත් නැත්නම් අපි ඒකට අනුග්‍රහ කළොත් සිතුවිලි ගාන වැඩි වෙනවා. අපිටම ඔන්න සිතුවිල්ලක් ආව ඔන්න එකයි. ඊට පස්සේ අපි උනන්දුවක් ඇති කරගත්තොත් නැත්නම් අපි ඒකට වටිනකමක් දුන්නොත් ඔන්න 2 3 4 5 10 15 වෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපිටම අපි උනන්දුව නැති කරගත්තා නැත්නම් අපි ඒකට අනුග්‍රහ නොකර හිටියානම් අන්න ටික අඩු වෙලා යනවා. ඒසහා අපිම තමයි ඇත්තටම මේ සිතුවිලි පෝෂණය කරන්නේ. ඒ ස්වභාවය තමන් හොඳින් තේරුම් ගන්නයි තියෙන්නේ. ඒ එන සිතුවිල්ල පාසා ටික ටික මේවා තේරුම් ගන්න. එතකොට අපි තේරුම් ගන්නේ අනවශ්‍ය විදිහට දැන් හිතුවිල්ලට උදව් කරන්න යන්නේ නැහැ. මේවා ආවා හැබැයි තේරුම් ගත්තා එහෙම යන්න දුන්නා. එතකොට එනවා යනවා. ඒ එනවා යනවා කියන ස්වභාවය ආවොත් නැති වෙනවා කියන ස්වභාවය හොඳට හිතට පෙන්눔 කරලා දෙන්න. ඒ කියන්නේ සිතුවිල්ලක එන ගතිය තේරුම් ගන්නවා. ඊට පස්සේ යන ගතිය තේරුම් ගන්නවා. පාද වය නැත්නම් සමුදේ වය කියන පැත්ත මේ සිතුවිලි වුණත් දැන් හොඳට පෙන්눔 කරලා දෙන්න. ඒ හරහා තවත් ප්‍රඥාව දිනු කරගන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්ස වැඩුවේ ආනාපාන සතියයි සිතවිලි සිතෙන් සැඟවී ගියාසේය සංඥාවක් නොමැති තැනින් සිත නැවතුණි ධාතු හතර සිහියට නැගුණි පටවි ගැතියට සිත බැසගති කයේ ඇති අඩි පහක් පමණ උස කය මිටි වෙමින් කුඩා වෙමින් හැකිලි බෝලයක්ෂේ පැතිරී ආසනය මත දිස්සේ තද ගතිය දැනේ සිරුරක්ෂේ නොපෙනේ තව තවත් නැවත නැවත පස්කන්ධ දිහා බලා සිටියත් පිරෙන්ට කෙනෙක් නැත. ඒත් ඈතින් ඇසක් ඇත. මලානික ගතියෙන් යුතු ඇසින් කබ කඳුළු පෙරේ. අප්‍රසන්න ගතියෙන් යුක්තයි. රූපයත් රූපයක් පෙනෙතත් බොඳව ගියාසේය. කණයයි සිතෙහි යමක් සංඥාවක් ඇතත් බොල්ලු හඬක් ඇසෙන්නේ. නාස් සැටේට සම ඇලී ඇත. නාසයේ අග කෙළවර නැත. නාස් කුහරය ඇත. මුඛ සුදුරේ ඇති දිව පළලින් යුතුව කොට වී පෙනේ. දිව නලියන බව පෙනේ. රසන රස කොහෙන් දැනෙන්නද? වැහැරී ගිය වීලි සිරුරටම හැම ඇලී ඇත. එයද හරිම දුබලයි. බිම මත හරහා වැටි ඇත. බලන බලන අත
මොකද්ද?
ඒ දුබලයි හරි එයද හරිම දුබලයි. බිම මත හරහා වැටි ඇතක කිලවන්නේ. බලන බලන අත දිස්සන්නේ මේ කෑලි ටිකයි. බියකුත් අප්‍රසන්නතාවකුත් දැනේ. ගොහර කටුක බියකරු සසරේ මෙවන් කෑලි ඇති සිරුරු කොතෙක් හමුණාදැයි ඈතින් සිට අසනවාසියේය. ඇයි මේ තරම් බියකරු දුක් විඳින්නේ? ඉපදුන නිසා නේද කියායි. දැන් දැස් පියාගත් විටත් හැර බැලුව විටත් දැනෙන්නේ මේ පස් දෙනාගේ කෑලි ටික වටේම තිබෙනවාසියේය. ඉපදුන නිසා ජරා ව්‍යාධි ධර්මතාවයට වුණ දී ඇත. ඉපදීමට පැහැදිලි උපදානයේදී ඊට තණ්හාව ඉදිරියෙන් ඇති බව දිස්වේ. මින් දිස්සූයේ අනියත දුක්ඛ අනාත්මතාවයක් ය හැඟේ. මේ හේතුන් අනුව හේතුවත් ඵලයක් දිස්වන දැනේ. කරුණු පහදා දෙන්න.
මම හිතනවා ඒ කියන්නේ තේරලා තියෙන ටික හොඳයි. නමුත් මේ ටික බලන්න මේ පොතත් එක්ක ගැළපීමක් හරහා දාවේ. එතන හොඳට මේ බලාගෙන ඉඳද්දී පොඩි සිතුවිල්ලක් වශයෙන් ආවා. ඊට පස්සේ හැබැයි ඒක ඔස්සේ යන්නේ නැතුව හිටියා. දැන් හුඟක් වෙලාවට වෙන්නේ අපි භාවනාව වඩවමින් යනවා. ඒ අපිට මේ වගේ වැටහීමක් එනවා. ඒ ආපු වැටහීමත් එක්ක අපි දන්නේ නැතුව සම්බන්ධලා අපි හිත හිතා යනවා ඊළඟට. එහෙනම් ඔන්න ආපු බණ ටිකුත් මතක් වෙනවා, බලපු පොතකුත් මතක් වෙනවා. ඔන්න ඔක්කොම ටික දියලා දැන් මේ ඔන්න සිතුවිලි ආයි ප්‍රපංච වලට යනවා. ඉතින් ඒක තරම් සුදුසු ක්‍රමයක් නෙමෙයි. එතෙන්දි වෙන්න තියෙන්නේ අපි නිස්කලංකව ඉන්නවා, භවනාවේ යනවා. එතකොට ඒක පාර්ෂණික අවබෝධයක් එනවා. ඊට පස්සේ අපි ඒක අතහැරලා දානවා. ඉතින් ආයෙත් අපි කරගෙන ගිය වැඩේ කරන්න ඕනේ. එතකොට තමයි අර මේ තවත් ප්‍රඥාව අවදි වෙන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඒ නිසා මම නම් හිතනවා මට තේරෙන විදිහට නම් මේ ස්වార్థාවේ හැටියට ටිකක් අපි වමනාවෙන් අතින් දාපු ටිකුත් තියෙනවා. ඒ නිසා ඒ ටික අතහැරලා මේ හොඳට නිහඬ මනසකින් බලන්න මේ දේ හොඳට හිතට වැටහෙන්න දෙන්න. ඒ නිසා මේකේ කියන්නේ අනිත්‍ය ස්වභාවය වැටහීම හොඳයි. අපි බලෙන් අනිත්‍ය කරන්න නැතුව ඉන්නයි
තියෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ, බාහිර ආයතන 6 හා උපාර අභ්‍යන්තර ආයතන 6 දැනගන්න ආකාරය, ඇසට රූපේ, නාසයට ගඳ සුවඳ, දිවට රස, මේවා හඳුනාගන් වහාමද විදර්ශනා නුවරින් බලන්නේ? නැතිනම් එය තමා තුළට ගැනීමෙන් පසුවද විදර්ශනා නුවරින් බලන්නේ? අප කෙරෙහි අනුකම්පාවෙන් පහදා දෙනවෙන් ඉල්ලා සිටිමි.
ඔව්, ඇත්තටම ආයතන වශයෙන් බලද්දිත් අපි මේ විශේෂයෙන්ම ඒ කියන්නේ වර්තමාන වශයෙන්ම දකින්න පුළුවන් නම් හොඳයි. අපි තුමු දැන් අපි වාඩිලා ඉන්නවා. වාඩිලා ඉඳද්දී අපි තුමු ආනාපාන සතියක් වගේ දෙයකදී අපිට ඔය ආයතන ටිකේ ක්‍රියාකාරීත්වය දැක ගන්න පුළුවන්. අපි තුමු දැන් හුස්ම රැල්ලක් කියන්නේ එතන වායෝ ධාතුවක් තියෙනවා. ඔන්න බාහිර වායෝ ධාතුව. නැත්තම් වායෝ පොට්ටබ්බ ධාතුව බාහිරයි. ඊළඟට ඒකෙත් දැනි මේ ඒක ස්පර්ශයත් එක්ක ඔන්න අපිට දැනීමක් හට ගන්නවා. ඔන්න කාය විඥානයක් හට ගන්නවා. ඔන්න නැත්තම් කාය ආයතනයක් හට ගන්නවා. ඒ කියන්නේ මේක අපි තුමු මේක වායෝ ධාතුව නම් ඕක මේකයි ස්පර්ශ වෙනවා. ස්පර්ශයම මත එක්ක ඔන්න කාය ආයතනයක් හට ගන්නවා. දැනීමක් හට ගන්නවා. ඊට පස්සේ ඒකත් එක්ක ඔන්නම් කැමැත්ත සමානට කැමැත්තක් අකමැත්තක් පහළ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ එතන තමයි එතකොට මේ වායෝ ධාතුවේ ස්පර්ශයත් කාය ආයතනයේ හට ගැනීමත් ඔන්න එතන අපි තේරුම් ගන්නවා. අපි හිතමු තව සද්දයක් එනවා. සද්දයක් ආවහම දැන් එතකොට මේ ශබ්දයේ කියන ආයතනේ තියෙනවා. ඊට ඒක මේ සෝත ආයතනයක් තියෙනවා. ඒක ඔන්න සද්දය ඇහෙනවා කියන්නේ සෝත ආයතනෙත් පහළ වුණා කියන එක. එතකොට ඇත්ත වශයෙන්ම මේ අරමුණු ඉදිරිපත් වෙන මොහොතේදී තමයි මේ ආයතනවල ක්‍රියාකාරීත්වය ආයතනය ඇතුළ නැතිල යන ස්වභාවය තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසා ඇතුළට يعني ඇතුළට ඒම කියන එකෙන් මම මෙතෙන්දී සමහරට මේ අදහස් කරන්න ඇත්තත් ඕක වෙන්නේ නැති. ඒ කියන්නේ අපිට අරමුණක් ඉදිරිපත් නොවි මේක ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒ කියන්නේ අපිටම සද්දයක් නැති වෙලාවක කනේ ක්‍රියාකාරීත්වයක් නැහැ. නමුත් සද්දයක් ක්‍රියාත්මක වෙනකොට තමයි නැත්නම් සද්දයක් ඇහෙනකොට තමයි කනේ ඇත්ත වශයෙන්ම මේ ඇසීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ වගේමයි මේ දැකීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඇහැ පියාගෙන ඉන්නකොට නෙමෙයි. දැකීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ ඇහැට අරමුණක් සම්මුඛ වුණාම. ඒ නිසා එතන ඇති වෙන නැති වෙන හැටි තමයි බලන්න තියෙන්නේ. වර්තමාන වශයෙන්. ඔව්.
සියලු සත්වය දුකින් මිදෙත්වා කියලා කරුණු තුනක් ඉදිරිපත් කරනවා. එක ආනාපාන සතිය විපස්සනාවට හරවා කරන භාවනාව පැහැදිලි කර දෙන්න.
ඔව් ඒකට ඉතින් මම ආරාධනා කරනවා ආනාපාන සති සූත්‍රය පොඩ්ඩක් අහන්න. මේ ආනාපාන සති සූත්‍රයෙන් නිසරණවනේ දේශනා මාලාවක් පැවැත්වුවා ඔය එක් දින භාවනා වැඩසටහනේ. ඉතින් ඒකෙදී ඔය විස්තර ටික ඇත්තටම සම්භව වෙනවා. මේ බුදුරජාණන් වහන්සේ ආනාපාන සති සූත්‍රය හරහා සතිපට්ඨානය සතර සතිපට්ඨානෙම දිනු කරගන්නා හැටිත් ඊළඟට බොජ්ජංග දිනු කරගන්නා හැටිත් ඊළඟට විජ්ජා විමුක්ති කියලා මේ ප්‍රඥා දිනු කරගන්නා හැටිත් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒක මුල් කරගෙන අපි මේ වැඩසටහන් කීපයක්ම කරා. ඒ කියන්නේ එක් දින භාවනා වැඩසටහන් මාලාවක ඕක විස්තර කරා. සමන් ආරාධනා කරනවා ඒක මේ සවන් දෙන්න කියලා. එතනින් හොඳ වැටහීමක් ගන්න පුළුවන්.
දෙවනි කරුණ සමාධි මාත්‍රයක් වන් නැති පෝට්ල හිමියන්ගේ ශිෂ්‍යයන් රහත් වූ බව සඳහන් එසේ විය හැකිද කෙටියෙන් පාදා දෙන්නසේක්වා.
පෝට්ල හිමියන්ගේ ශිෂ්‍යයන් රහත් වුණා කියන එකක් ඔතන පෝටිල හිමියන් සම්බන්ධයෙන් කතා ප්‍රවෘත්ති දෙන්නේ ඇත්තටම මේ පෝටිල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ගියාම බුදුහාමුදුරු තමයි මේ පෝටිල ස්වාමීන් වහන්සේ උනන්දු කරවන්නේ තුච්ච පෝටිල කියලා එයාටම අවබෝධ වෙන්න දෙනවා. තමන් මේ ලොකු දැනුමක් තිබුණට හිතේ හිත තාම නිදහස් වෙලා නැහැ නැත්තම් එයාගේ හිතේ ප්‍රඥාවක් දිනුනලා නැහැ කියන එක බුදුහාමුදුරු පෙන්ලා දෙන්නේ. ඒ කියන්නේ පෝටිල හිමියන් කියන්නේ උගන්වමින් හිටිය අපිටම ලොකු මහතෙරුන් වහන්සේ කෙනෙක්. නමුත් ලොකු දැනුමක් තිබුණට බුදුරජාණන් වහන්සේ දකිනවා මේ තැනැත්තා තාමත් මේ දැනුමෙන් සම්පූර්ණ වුණාට නැත්නම් දැනුමකින් ලොකුට තිබුණට එයාගේ හිතේ කෙලෙස් වල ස්වභාවය අඩු වීමක්වත් එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂයක් වශයෙන් මේ කියන දේවල් අවබෝධ වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ තමයි පෝටිල හිමියන්ව භවනා කිරීම සඳහා යොමු කරන්නේ. ඊට පස්සේ ඔන්න පෝටිල ස්වාමීන් වහන්සේ මේ ප්‍රත්‍යන්ත දේශයක තියෙන මේ ටිකක් ඈත තියෙන ආරණ්‍ය සේනාසනයක් වගේ එකකට යනවා. එතන ගිහිල්ලත් මුලින්ම ඉන්න ස්වාමීන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේව හම්බෙන්න ගියාම ඒ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා මේ ස්වාමීන් වහන්සේ බොහොම දැනුම් සම්භාරයකින් යුක්තයි. ඒ නිසා ලොකු මාන්නිකුත් තේනවා. ඒ හින්දා ලේසි නෑ දමණය කරන්න කියලා යවනවා ඊළඟ ස්වාමීන් වහන්සේකට. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තේරුම් ගන්නවා මේ ඇයි මේ ලොකු ස්වාමීන් වහන්සේ මංගාවට එව්වේ කියලා තේරුම් අරගෙන යන්න කියන ඊළඟ ස්වාමීන් වහන්සේකට. කමටහන් දෙන්නේ නැහැ. ඊට පස්සේ ඊළඟ ස්වාමීන් වහන්සේකට යනවා. ඒක ඔහොම යවලා අන්තිමට හම්බෙන්නේ හත් අවුරුදු සාමනීර කෙනෙක්. හැබැයි උන්වහන්සේ රහත් වෙලා ඉන්නේ. ඒ නිසා මෙතන කියන්නේ අපි තේරුම් ගන්න තියෙන්නේ අර දැනුම එකක් ප්‍රඥාවෙන් මේ දන්නා දේ ස්පර්ශ කිරීම තව එකක්. ඊට පස්සේ තමයි මේ සාමනීර ස්වාමීන් වහන්සේත් ඉතින් කාරණේ තේරුම් අරගෙන මේ ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම දැන් මේ වෙනකොට දමණය වෙලාද හිතේ නිහතමානී බවක් ඇති වෙලාද කියලා පරීක්ෂා කරන්න ඉස්සරහා තියෙන වැවකට බහින්න කියනවා. ඉතින් මේ පොටිල ස්වාමීන් වහන්සේ දැන් ඒ වෙනකොට සෑහෙන්න තේරුම් අරගෙන කාරණාව ඊට පස්සේ ඒ පොටිල ස්වාමීන් වහන්සේ ඉස්සරහා තියෙන මේ වැවට බහිනවා. ආයි මුකුත් අහන්නේ නැහැ. ඊමේ මද්දහනේ මේ වැවට බහින්න කිව්වේ මුකුත් ප්‍රශ්න කරන්නේ නැතුව ඔන්න බොහොම කීකරු වෙලා වැවට බහිනවා. මගක් බහිනකොට ඊට පස්සේ ආයි කතා කරලා තමයි කමටහන් දෙන්නේ. ඉතින් ඒ නිසා මෙතෙන්දිත් අපි තේරුම් ගන්න තියෙන්නේ අපේ දැනුම කියන එක පැත්තක්. නමුත් භවනාව කියන එක තව පැත්තක්. ඒ නිසා එතන ඒ කාරණාව තමයි මේ කතා ප්‍රවෘත්තිෙන් දැනගන්න තියෙන්නේ.
දුගිනි දීපතිය මුට්ටතිස්ස සිහි මුලාවුන්ට ආනාපාන කිය බුදුන් වහන්සේ වදාලේ නැතිලු. පොතකුන් සිහි මුලා වූ එක්ද වේද හඳුනාගන්නේ කෙසේද?
මුට්ටතිස්සනන්ති මුට්ට සති කියන අවස්ථාවයි කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන ආනාපාන සති සූත්‍රයේදී මේ චිත්තානුපස්සනා කොටසට එනකොට නාහම්බික්කවේ මුට්ට සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මුට්ට සතිය කියලා කියන්නේ නිකන් එහෙ වෙන සතිය. තාම හොඳට තහවුරු නොවෙච්ච සතිය. වර්ධනය නොවෙච්ච සතිය කියන අදහසයි මුට්ට සතිය කියලා කියන්නේ. ඒබඳු සතියක් නම් කෙනෙකුට තියෙන්නේ එයාට සුදුසු නැහැ කියන චිත්තානුපස්සනාව. දැන් චිත්තානුපස්සනාව කරන්න ගියාම හුඟක් වෙලාවට වෙන්නේ අපි හිතේ මතුවෙන ක්ලේශය දිහා බලන්න යනවා හිතින්ම. දන්නේම නැතුව මේ ක්ලේශය වර්ධනය වෙන්න ගන්නවා අපේ සතිය දුර්වල නිසා. අනිත් එක සතිය එහෙ මෙහෙ වෙනවා. තාම ඒ කියන්නේ හොඳට තහවුරු වෙලා නැහැ. එක අවස්ථාවක ඒ කියන්නේ හුඟක් වෙලාවට ඇතැම් වෙලාවට සතිය තියෙනවා ඇතැම් වෙලාවට සතිය නැහැ. දුර්වලයි. ඉතින් ඒබඳු මට්ටමකදී චිත්තානුපස්සනාව බුදුරජාණන් වහන්සේ කියන අනුමත කරන්නේ නැහැ කියලා. හැබැයි හොඳට සතිය දිනු වෙන මට්ටමේදී තමයි එහෙනම් චිත්තානුපස්සනාව කිරීම සඳහා උනන්දු කරන්නේ.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරුණු කීපයක් හතරක ගැටළු ඉදිරිපත් කරනවා. පළවෙනි එක ධානයක් ගැන කුමක්දයි වටහා දෙන්න.
ඔව් ඉතින් සමත සමාධි පැත්තේදී ධාන ගැන කතා කරනවා. ඒ කියන්නේ අරමුණක් හොඳට වර්තමාන වශයෙන් ඉදිරිපත් වෙන අරමුණක් නැවත නැවත හොඳින් මෙනෙහි කරමින් ඉඳලා ඊළඟට ඒකෙම හිත එකඟ වෙලා ඊළඟට S2 පියාගත්තාමත් ඔන්න ඒ අරමුණම පේනවා. ඊට පස්සේ ඒ අරමුණෙන්ම හදාගත්ත නිමිත්තක නැත්නම් ඒ අරමුණෙන්ම හදාගත්ත සංඥාවක ඒ සංඥාව තියෙනවා කියන සංඥාවෙන් නැත්නම් ඒක නිත්‍ය සංඥාවෙන් අරගෙන ඒ අරමුණ තුලම හිත එල්බීමක් වගේ දෙයක්. ඒ අරමුණ තුලටම කිඳා බැසීමක් වගේ දෙයක් හරහා තමයි තින් ආර්පණා සමාධි කියන එකක් මතු කරගන්න තියෙන්නේ. ඉතින් ඒවැය එක එක මට්ටම් පෙන්නනවා. ඒවැය ඉතින් 1 2 3 4 කියලා රූපාවචර දහන අරූපාවචර දහන ඉතින් ඔහොම මතු කරනවා. ඉතින් අර විශේෂයෙන්ම දහනවලදී තියෙන්නේ අරමුණක් තුලට නිකන් හොඳට ඒකාත්මීය වෙච්ච ස්වභාවයක්. ඒ අරමුණත් එක්කම ඉන්න ගතියක්. ආයි හෙලවෙන්නේ නැහැ වෙන ලෝකෙ මොකක්වත් නැහැ මේ අරමුණ විතරයි. හිත සම්පූර්ණයෙන්ම ඒකත් එක්ක ලොක් වෙලා වගේ දෙයක් තමයි එතන තියෙන්නේ.
දෙවනි කරන ස්වාමීන් වහන්සේ භාවනා යෝගියුට භාවනාව කරගෙන යන කාලය තුලදී ධාන හට ගැනීම සිදු වෙන විට එම ධානයක කාලයේ චිත්තක්ෂණයක්ද අපාසා තිබෙනවා එසේ බව. නමුත් යෝගියාගේ දවස පුරාවටම ඒ ධානයෙන් ලද සුවය පවතිනවා බවයි පවසන්නේ. වටහා දෙන්න.
නෑ ඇත්තටම ඉතින් කෙනෙකුට මුලදී ඒ බඳු චිත්තක්ෂණයක් දෙකක් වෙන්න පුළුවන්. නමුත් කාලයක් ඉතින් ඒක සමත භාවනාව ප්‍රගුණ කරනවා නම් ඒක දිගට පවත්වන්න පුළුවන් කියලා කියනවා. කියන්නේ ඔය මේ ඕනම් කියවලා බලන්න මේ මාතර ශ්‍රී ඥානාරාම සාන්නාංශයේ සමතහා විදර්ශනා භාවනා ක්‍රමය කියන පොත එහෙම උන්නාංශෙත් ඒ කියන්නේ ක්‍රමානුකූලව වඩන හැටි කියනවා. කියන්නේ ඔන්න විනාඩි 10ක් නැත්නම් විනාඩි 5ක් විතර මේ தත්ත්වේ පාත්වනවා. විනාඩි 10ක් විතර මේ தත්ත්වේ පාත්වනවා. මේ විදිහට ඉතින් ඒකත් ප්‍රගුණ කරන්නයි තියෙන්නේ. ඉතින් මේකක්වත් නිකන් ඉබේ සිද්ධ වෙන දේවල් නෙමෙයි. ඒ ධානයකට හිතපත් වෙනවා. හැබැයි මුලදී ටික කාලයයි. ඊට පස්සේ ඔන්න උන්නාංශය කියනවා ඔන්න ඊළඟ විනාඩි 2යි. ඔන්න විනාඩි 3යි, 4යි, 5යි. ඔය විදිහට ටික තමයි මේක ප්‍රගුණ වෙන්නේ. ඒ නිසා කියන්නේ විනාඩි එක නම් මේ ධානයේ හිටියේ ඒක මුළු දවසම තියේ කියලා හිතන්න අමාරුයි. නමුත් අපි තුමු පැය භාගයක්, පැයක් විතර හොඳට මේ සමාධිය තුළම හිත ඉන්නවා නම් ඒක සම්පූර්ණයෙන්ම කෙලස් යටපත් කරන තත්වයට පවා ප්‍රමාණවත්. ඒ කියන්නේ ඒකයි සමාධිවලදී අපි ටිකක් පරිසම් වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ සමත සමාධියක් වුණත් ප්‍රබල සමත සමාධියකින් අර වගේ අපි තුමු පැය භාගයක් පැයක් විතර දවසට වැඩුවොත් ඒ සමාධිය තුල හොඳට හිටියොත් කෙලස් ඔක්කොම යටපත් කරනවා. කෙලස් සම්පූර්ණයෙන්ම නිකන් මේ මැඩපවත්තලා තියෙනවා. එතකොට මේ අපිට නිකන් හිතෙන්නේ කෙලස් නැහැ වගේ. නමුත් මේ සමාධිය වඩන්නේ නැති වුනහම ආයෙත් මේ කෙලස් ටික මතුවෙනවා.
කරුණු දෙකම එකම බැඳිලා තියෙන සමයක වාර ඉදිරිපත් කරන ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කර තිබෙනවා සතර සතිපට්ඨානයේ ලෝකයේ තිබෙන තාක්කල් එය ප්‍රගුණ කරන්නන් ඉන්න තාක්කල් ලෝකේ රහතුන් බිහිවන බව. ඊළඟට අද සමාජයේ පැතිරෙනවා දැන් නිවන් දකින්න බෑ මේ සෝවාන් කාලය මේ සකෘදාගාමි කාලය ලෙසින් ඒ සත්‍ය නම් ඉහත බුදුන් වහන්සේගේ දේශනාවට කුමක් වේද? ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේ දේශනා කළේ උත්සාහය වීරය තිබේ නම් යම් කෙනෙක් සිටිනවා නම් සතර සතිපට්ඨාන දහම ලෝකේ පවතිනවා නම් කෙලෙස් නැති කරගත හැකි බව නේද? මේ ගැන කරුණු පහදා දෙන්න තෙරුවන් සරණයි.
ඔව් ඒක තමයි ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සතිපට්ඨාන සූත්‍රයේ පටන් ගන්නකොටම කියන්නේත් ඒකයි. කියන්නේ සතිපට්ඨාන ධර්මයන් දිනු කරනවා නම් මේ එකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා. ඒ නිසා කාල පරිච්ඡේදයක් ගැන විශේෂ සඳහනක් නැහැ. සතිපට්ඨානය හොඳින් ප්‍රගුණ කරනවා නම් ඒක බුදුරජාන් වහන්සේ පොරොන්දු වෙනවා මේකෙන් ප්‍රතිඵල ගන්න පුළුවන් කියලා.
එපමණයි සන්නස ලිඛිත ප්‍රශ්න.
හොඳයි ඉතින් අපිට ලැබිලා තියෙන ලිඛිත ප්‍රශ්න එපමණයි. කාට හරි වාචික ප්‍රශ්නයක් යොමු කරන්න තියෙනවා නම් අවස්ථාව තියෙනවා. දැන් නිකන් හිටලා ඇති වුණාද?
සවිනාංශ ඊයේ සහ අද දවසේ අත්දැකීම් මන්ට ඉදිරිපත් කරන්න මොන හරි නිවැරදි කිරීමක් තියෙනවා නම් දැනගන්න. ඔව්. සවිනාංශ සක්මන් භාවනාව කරනකොට ඉස්සෙල්ලා මම කීප වාරයක් නිකන් මේ පාදයට අවධානය යොමු කළා. ඒ දිනව අරමුණේ ගෙවීම බලනත් එක්කම එකම හිත හිස් බවටපත් වෙනවා. හිස් බවටපත් වෙලා ටිකක් සැහැල් වුණාට පස්සේ සැහැල් භාවයත් එක්ක ඉන්නකොට සවිනාංශ පිට මේ අතීතයට අනාගතයට පැනලා නියම් රසවත් සිදුවීම් අල්ලන්න ගන්නවා. ඒ වගේ මේ සිදුවීම් වෙනවා. ඊට පස්සේ මම මේක නවත්තලා ආයෙ හිත ගන්න උත්සාහ කරාට ඒක කරන්න අමාරුයි. එතන නිකන් ස්ට්‍රෙස් එකක් වගේ
නෝ. නෑ එතෙන්දී ඇත්තනම දැන් ඔය මට්ටම් වලට අපි කියන්නේ හිත ටිකක් හොඳට මේ විවේක ස්වභාවය හඳුනගත්තාම හිත කෙලෙස් වලට යෑමෙන් තමයි අපි භාවනාව ඉස්සරහට යන්න තියෙන්නේ. ඒ නිසා ඔව්.
ඊට ස්වාමිනාංශ මේ දැන් එහෙම වුණාට පස්සේ ස්වාමිනාංශ මම එක අතාරිනවා. හිතට ඕන තරම් දුර යන්න දුන්නා මම. අතීතෙට ගියා, අනාගතෙට ගියා, එක එක කතන්දර කොට නැගුවා. ඔක්කොම වෙන්න දිරම බලාගෙන හිටියා. මෙහෙම ඉන්නකොට ස්වාමිනාංශ මෙතන සෑහෙන අසහනයක් බිල්ඩ් වෙනවා. ඒකත් එක්ක අසහනයත් එක්ක ඊට පස්සේ හිතට ඉන්න දුන්නා. ඒ තරම් දැන් මේක හදාගත්ත නම් මේක විඳවපන් කියලා ඒ වගේ හිතට ඉන්න දුන්නා. සෙහෙම ඉන්නකොට ස්වාමිනාංශ මේක එක දරා ගන්න බැරි තරම් විශාල පීඩනයක් එක නිකන් ඔළුව පුපුරලා යනවා වගේ එහෙම ගතියක් ආවා. ඊට පස්සේ හිතම තේරුම් ගත්ත මෙතන ඉන්න බෑ කියලා. ඒකත් එක්ක මර වරදක් කරලා දඬුවම් විඳලා අර කීකරු වෙච්ච ළමෙක් වගේ හිතාපහු ආවා ඇවිල්ලා. ඉතින් ආය අර හිස් බව තුල හිත රැඳෙන්න ගත්තා. මෙහෙම ටික වෙලාවක් එහෙම සක්මන් කරනකොට හිත කීකරු වෙලා හිටියා. එහෙම යනකොට නිකන් ලාවට වගේ සමාධියක් වගේ ගතියක් ආව. මේකම මම නතර වෙලා පරිසරය දිහා බලාගෙන පරිසරයේ තිබ්බ නිහඬ භාවයත් එක්ක අර හිස් බව මුසු කරා වගේ වුණා. ඒකත් එක්ක සම්නංශ ගොඩාක් අර තදට හිත අර නිහඬ භාවයේ පතුලට යනවා වගේ එහෙම තුලටම වගේ ගිහිල්ලා අර එහෙම නතර වෙලා හිත නතර වෙලා ඉන්නවා වගේ එහෙම ගතියක් ඇති වුණ සම්නංශ මෙතන සමාධිමත් බවකුත් තිබුණා. එහෙම සාමාන්‍ය සක්මනේ විනාඩි 15ක් විතර වගේ ඉන්න පුළුවන් සාමාන්‍ය පැය භාගයක් විතර වගේ සාමාන්‍යයෙන් හරි සිතුවිලිත් එක්ක ඒ ප්‍රශ්නත් එක්ක හිටිය. ඊට පස්සේ විනාඩි 15ක් විතර තමයි මේ වගේ තත්වයක් එක්ක හිටියේ. එහෙම විනාඩි 15න් පස්සේ ටිකෙන් ටික හිත එතනින් ටිකක් අර පතුලට කිඳා බසු ගතිය අඩු වෙලා නිකන් අර උපේක්ෂාවක් වගේ එහෙම ගතියක් ආවා. මේකත් එක්කම ස්වාමිනාස මම සාමාන්‍යයෙන් පරයන්කයට වාඩි වෙනවා. ඒ පරයන්ක භාවනාවේදී හුඟක් වෙලාවට වාඩි වෙලා කයට හිත දැම්මට පස්සේ ස්වාමිනාස හුඟක් අර ගදුරට මුළු ඇඟම වගේ අත් දෙකේ කකුල් දෙකේ වගේ බ්ලඩ් සර්කියුලේෂන් එක වගේ අර සිහිම දැනෙනවා.
දැන් ඇඟට දාන්නත් එපා. ඒ කියන්නේ දැන් ආයෙත් කියන්නේ අපි වාඩි වෙලා නිකන් ඇඟ අරමුණු කරනවා කියන එක දැන් අවශ්‍ය නැහැ. හිතට පොඩ්ඩක් ඊට වඩා හොඳයි ඇඟ අරමුණු කරන්නෙත් නැහැ වෙන කොහක්වත් අරමුණු කරන්නෙත් නැහැ. නිකන් විවේකීව ඔහේ ඉන්න දෙන ගතියක් තමයි යන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් අපි ඇඟ අරමුණු කළා ඇඟ තුල දැන් මේ හිත හිර කරනවා කියන එක කරදරයි. ඒ හරහා ආයි ආතති ගතියක් ගොඩනගිනවා. කියන දැන් මේ යන ආතති ගතිය කියන්නේ නිකන් ඔලුව කැක්කු මේ ආතති ගතිය නෙමෙයි. නිකන් ඉතාලම සියුම් මට්ටමෙන් මේ කතා කරන්නේ. එඳා කියන්නේ අපේ විවේක ස්වභාවය තේරුම් ගන්න ඒකේ හිත පුහුණු කරන්න අපිට දැනෙන ආතතිය සුළු මට්ටම් වලදී පවා ආතතියක්ම කියන එක තේරෙනවා. ඒකයි අර මේ ස්වභාවයේ හිත හුරු කිරීමේ වැදගත්කමයි වටින්නේ. කියන්නේ අපි හිතන්න දැන් අපිටම මෙහෙම දැන් අපිටම වස්ත්‍රයක් තියෙනවා, රෙද්දක් තියෙනවා, හොඳටම අපිරිසුදුයි. ඉතින් ඒ අපිරිසුදු වස්ත්‍රයට හුඟාක්ම අපිරිසුදු දෙයක් දැම්මොත් තමයි ඒක කැපිලා පේන්නේ. නමුත් මේ වස්ත්‍රය පිරිසුදු වෙන්න මොකද වෙන්නේ? ඊට වඩා අඩු තීව්‍රතාවකින් යුත් අපිට තීන්ත බිඳුවක් දැම්මත් දැන් මේක පේනවා. ඒ වගේ තමයි අපිට සම්පූර්ණයෙන්ම සුදු වස්ත්‍රයක් තියෙනවා නම් ඒකට පුංචි තීන්ත බිඳුවක් දැම්මත් තේරෙනවා. අන්න ඒ වගේ අපේ හිත මේ පිරිසුදු භාවයක් ඇසුරු කරන්න එයාට මේ පුංචි ක්ලේශයක් පවා තේරෙන්න ගන්නවා. ඉතින් ඒ මේ මුලින් හැබැයි මේ ඇසුරු කරන්න තියෙන මේ පිරිසුදු භාවය මේ අපි දුමුනික අර ඇල්ලතුරු ටික වගේ ස්වභාවය හරි මේක ආකාරයි. ඉතින් කා එපා කරන සුළුයි, කම්මැලි කරන සුළුයි. ඉතින් මේ මොකද්ද මේ භාවනාව? මීට වඩා හොඳයිනේ මේ උදේවයි බැලුවනම් මීට වඩා හොඳයිනේ. දැන් සක්මනක් කරා නම් මීට වඩා හොඳයිනේ. ඉතින් අපි අර හිත කියනවානේ, ලොකු පඬිතකම් කියනවානේ. ඉතින් අපි ඒව කරන්න යනවා. නමුත් මේ මෙතන තියෙන අර නික්ලේශී ස්වභාවය, මෙතන තියෙන ආරමුණකින් තොර ස්වභාවය, මෙතන තියෙන පැහැදිලි ස්වභාවය අපි අගේ කරන්නේ නැහැ. ඒ නිසා හුඟක් වෙලාවට මේ හිත ඒ අනාරම්මන ස්වභාවයට පත් වුනහම කියන අපේ තියෙන කෙලෙස් වලින් කිසිම වටනකමක් දෙන්නේ නැහැ. අපි මේකෙන් බල්ලෙන්න තමයි මේක හිත හුරු කරන්න ඕනේ. හුරු කරන්න හිතම තේරුම් ගන්නවා මෙතන විවේක ස්වභාවයක් තියෙනවා. මෙතන නිකන් සහනයක් තියෙනවා. මෙතන තියෙනවා එක්තරාන්දක නිවීමක්. මෙතන තියෙනවා ආතතියෙන් තොර ස්වභාවයක්. විශේෂයෙන්ම ආතතියෙන් තොර ස්වභාවයක්. දැන් ඒ ස්වභාවයට සාපේක්ෂව තමයි අන්න එයා ඊළඟට තේරුම් ගන්නවා. දැන් අපි තුම හිත වෙන අරමුණට ගිහාම තේරුම් ගන්නවා මේ අරමුණත් එක්ක ඉන්නවා කියන මහවදයා. මේක හිර වෙලා ඉන්නේ. එතකොට මේ එයාට අර කලින් තිබිච්ච නිදහස නැහැ. එයාගේ කලින් තිබුණේ බොහොම නිදහස් ගතියක්, සාධින ගතියක්. දැන් මේ ඉදියට ගියාම මේ අරමුණ නිකන් යටත් වෙන්න සිද්ධ වෙනවා. අර එයාම එයා මේ කතාව තේරුම් ගන්නවා. ඉතින් ඒක තේරුම් ගන්නකම් මේ පොඩ්ඩක් මෙතන පුරුදු කරන්නත් ඕනේ. ඊළඟට ඇත්තටම අනිත් පැත්තෙන් කෙරෙස්ගෙන වටහා ගන්න නම් අපි තුමු දැන් මේ ස්වභාවයේ ඉඳද්දි මේ ස්වභාවයේ කලින් අපි ඉන්නේත් සමාධි සහිතව. සමාධියකින් හිර කළා තමයි අන්තං මනුස්සයා තියන් ඉන්නේ. හැබැයි කාලයක් යනකොට බලන්න ඕනේ බැරිද මේක නිකන් ඊට මෙච්චර තද කරන්නේ නැතුව මෙච්චර හිර කළා තියන් නැතුව මම නිකන් පැත්තකින් විතරක් තියාගෙන බලන් ඉන්න. නිකන් බොහොම අඩු වීරයකින් අඩු සමාධියකින් කියන එක තේරෙන්නේ අඩු වීරයකින් අඩු සමාධියකින් මේ නිදහස් ස්වභාවය පවත්වා ගන්න පුළුවන්. විවේක ස්වභාවය පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ අන්න ටික 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 දැන් ඒ දේ කරගන්න බැහැ කෙලස් නිසා. කියන්නේ අපේ හිත කියන්නේ එක තැන තියන් ඉන්න බැරි කෙලස් නිසා. ඉතින් එයා දුවන්න ගන්නවා. ඉතින් ආයෙ අරමුණ වලට දුවනවා. දුවන වාරයක් දැන් මෙතෙන්දී අපි තේරුම් ගන්න තියෙන්නේ කියන්නේ දිගින් දිගට සමාධි කර කර මෙතන පැවැත්වීම ප්‍රයෝජනයක්. දිගින් දිගට වීරයෙන් පැවැත්වීමත් නෙමෙයි මෙතන ප්‍රයෝජනේ. මේ ප්‍රතිභාවය පාවිච්චි කරලා කෙලස් ටික කපාගන්න එකයි ප්‍රයෝජනේ. දැන් කෙලස් ටික කැපුණා නම් කෙලස් ටික දුර්වල වුණා නම් අඩු වීරයකින් අඩු සමාධියකින් මේ බොහොම විවේකීව ඉන්න පුළුවන්. එතනයි සිද්ධාන්තය තියෙන්නේ. ඒ නිසා අපි පොඩ්ඩක් අර හිර කරන ගතිය අඩු කළා පොඩ්ඩක් යට යන්න දෙන්න. ඊට පස්සේ ඔන්න යනවා. මොන හරි දේවල් යනවා. දැන් අර කරා වගේ. ගිහිල්ලා ඉතින් යාට පොඩ්ඩක් මේ ඒකෙම දැවෙන්න ඉඩ දෙනවා. දැන් ඉතින් අපි එච්චරම දැවෙන්න දෙන්න ඕනේ නැහැ. තේරුම් ගත්තා නම් ඉතින් ආපහු يعني උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ අර සංකත වශයෙන් දකින්න පුළුවන්, ඕලාරික වශයෙන් දකින්න පුළුවන්. මොකද මෙතන මේ හිටපු තත්ත්වය හරි සියුම්නේ. ඒකට සාපේක්ෂව මේ දැවෙනවා කියන එක අඩුයි. ඕලාරිකයි. ඒ වගේම මේ දැවෙනවා කියන එක ඔන්න සංකතයි. මේ හේතුන් නිසා සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ ස්වභාවයන් තේරුම් ගත්තා නම් හිත විසින්ම ආයේ මේ පිරිසුදු භාවයට එනවා. ඉතින් එහෙම යන්න දිදී තමයි දැන් හිත පිරිසුදු කරගන්න තියෙන්නේ. කාලාන්තරයක් තිස්සේ ඉතින් ඕක කරන්න කෙලස් ටික දුර්වල වී යද්දී අන්න මේ අඩු වීනයකින් අඩු සමාධියකින් මෙන්න මේ පිරිසුදු ස්වභාවය පවත්වන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙම යමින් තමයි කෙලස් ටික අපා ගන්න තියෙන්නේ. මොකද කෙලස් ටික මතු වුණොත් පමණයි කෙලස් ටික දුරු කරගන්නත් පුළුවන්.
ස්වාමිනාසේ දැන් මම බලෙන් හිත අර කයට දාන්නේ නැහැ. අර වාඩි වුණ ගමන් අර කය දැනෙන්න ගන්නකොට හිත ඉබේම අල්ලනවා ඒක. එතන ස්වාමිනාස ගොඩක් වෙලා හිතේ ඉන්නේ නැහැ. අර ඒකත් එක්කම තදට දැනෙනවා ඇතවීම නැතිවීම එක දිගට දැනෙන්න ගන්නවා. ඒකත් එක්ක හිත ඉතින් මෙදිලා
ඒකම නැහැ. ඒ කියන්නේ ඇතවීම නැතිවීම ස්වභාවය දැනෙනවා නම් එයා ඒකේ යම් අවස්ථාවකට පැමිණුනහම අතරී. එයාට මතරින්න දෙනවා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් ගියෙත් එහෙමනේ. ආනාපාන සතිය බලබල හිටියා. ඒක ඇතවීම නැතිවීම ස්වභාවය දැක්කම අතරලා දැම්මා. නැත්නම් වේදනාවක් බලබල හිටියා. ඒක ඇතවීම නැතිවීම ස්වභාවය දැක්කම අතරලා දැම්මා. නැත්තම් ධාතු ස්වභාවයක් බලබලා හිටියා. ඒක ඇතවීම නැතිවීම ස්වභාවය දැක්කම අතරලා දැම්මා. මේ ඕන ක්‍රමයක් ප්‍රශ්නයක් නැහැ.
මෙතන දැඩි වේගයකින් ඇතවීම නැතිවීම දැනනවා සම්නස. ඒකත් එක්ක විනාඩියක්වත් ඉන්නේ නැහැ හිත. ඊට පස්සේ අල්ලන්න දෙයක් නැහැ කියලා තේරුම් අරගෙන අතහැරෙනවා.
හරි.
ඒකත් එක්කම හිත විවේක වෙනවා.
හරි.
විවේක වෙලා ඒකත් විවේක භාවයේ තව තව වැඩි වීමත් එක්කම ස්වාමිනන්ද දැන් අඳුරුලා අඳුරු පැහැ පරිසයකට වගේ හිත වැටෙනවා. ඒකත් එක්කම නිකන් අඳුරු පැහැ ටනල් එකක එන්ට්‍රන්ස් එකේ වගේ හිත ඉන්නවා. නිකන් ඇතුලේ කළුවර වගේ පේනවා වටේ පරිසරය තියෙනවා. මේක එතන තමයි හිත තියෙන්නේ. නිකන් එතන චලනයේ වීම වගේ වෙනවා. ලොකුට හිතේ වල්ලන්න යන්නේ නැහැ. මෙතන බලාගෙන වගේ ඉන්නවා. එතන සාමාන්‍ය සමාධිමත් ස්වභාවයකුත් තියෙනවා එතන.
ඒක තමයි. ඒ කියන්නේ අපි ටිකක් ඒ කියන්නේ මේ සමාධියට යන්න ඉඩ දෙන්න ඕනේ. ඒ කියන්නේ මේක නිකන් බක්ගාලයක් නැහැ. එතන හුරු කරන්න හුරු කරද්දී ටික හිත ක්‍රමානුකූලව සමාධි වෙනවා. ඒ කියන්නේ කාලයත් එක්ක වෙන්න දෙයක්. එහෙනම් අපි තියෙන්නේ ඒකේ පොඩ කාලය පරාසය වැඩි කරන්න තියෙනවා. يعني 5 10 20 30 40 වම පොඩ ටික ඉන්නකොට තමයි ඔන්න හිත එතන සමාධි වෙන්නේ. අරමුණකින් තොරව සමාධි වෙනවා. ඒකයි කියන්නේ අනිමිත්ත ශුන්‍යත අපනිහිත පැති වැතිවල තියෙන්නේ අරමුණකින් තොර සමාධි වීමක් ගැන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. ඉතින් ඒවා තමයි තව තව වර්ධනය කර කර යන්න තියෙන්නේ. ඒක નિરાයාසයෙන් එබඳු ස්වභාවයක්. નિરાයාසයෙන් කොහොමද මේ தත්වයක් නිකන් පවත්වන්නේ? ඒ පැත්තේ යාම තමයි චේතෝමුක්ති මට්ටමක් කියන්නේ. දැන් ඇලිලා තිනෝ යන්ත. හොඳයි.
මයි සමෙන්ස දේරවන්ස.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට ඇත්තටම දා කතාවල මට භාවනාව එපා වෙලා තිබුණේ ඇත්තටම. ඒනි හිස්තැනි කිසිදයක් මට කරන්න තිබුණේ නැති නිසා මම නැවත ගියා. අපෝ ආස්වාස් ප්‍රාසස්ට නැවත කිස්තැනි කරන්න දෙයක් නැතිකම නිසා ගියා. ඉතින් මට දැන් ස්වාමීන් වහන්සේ දා කිව්වට මට තේරුණේ ඇත්තටම ඒක කරන්න ගියොත් මම හැමදාම එක තැනම තමයි ඉන්න වෙන්නේ මට කියලා. මම ඊට පස්සේ හිස්තැනි ඉන්නකොට ඒතර ආස්වාද ප්‍රාසස්ට මට වෙන් කරලා බැරි තරමට ඒකාකාරුල තියෙන. එතකොට සියුම් වෙලා ආස්වාද ප්‍රාසස්ය දෙකක් නෙවෙයි එකක් කියන විදිහට හැංගෙනවා. එතකොට මම ඊට පස්සේ මම දැන් හිස්තැනි ඉන්නකොට මම නැවත ගියේ නෑ ආස්වාද ප්‍රාසස්ට.
හරි.
එතකොට මට හොඳට ඇඟේ දැනෙන්න ගත්තා. ධාතු ගුණයන් දැනෙන්න ගත්තා. හුඟක් වෙලාවට මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේගෙන් මම දැන් ධාතු ගුණයක් කියන්නේ දැන් කලින් ප්‍රශ්නයක් ඔය පිට වෙනකොට මට සමහරක් වෙලාවට හිතෙනවා මේක මම මේක මෙනෙහි කිරීමක් කරන්න යනවා මේක මගේ තියෙන මේ තේජෝ ධාතුවද මේ කියලා මම මෙනෙහි කරන්න යනවා. ඊට පස්සේ මට ඇඟේ අර දාඩිය වැගිරෙනකොට හිතෙනවා මම මේකත් මේ ධාතු ගුණයක්ද කියලා මෙනෙහි කරන්න යනවා.
මේක කලින් මෙනෙහි කළේ නැද්දෝවා? ඒ කියන්නේ අපි තුන් ධාතු ලක්ෂණ මතු වුණා. දැන් කොච්චර කාලෙ භාවනා කරනවද?
අවුරුදු දෙකක් විතර.
විතර. ඒ කාලෙදී ධාතු ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කිරීමක් කළාද?
නැසොන්නා සමහර එහෙම කරන්න ගියේ නැහැ. මම දැන් මේ දැන් මත වෙනකොට තමයි මම එහෙම මේ මහන්සි ගත්ත එහෙම කරන්න.
හරි.
ඒතර මට හිතෙනවා මන්ද මගේ මම නිවැරදිද කියලා මට හිතෙනවා එහෙම මෙනෙහි කරන එකද වටින්නේ ඒකෙන නිහඬව බලාගෙන ඉන්න එකද කියලා.
ඇතර මෙනෙහි කිරීමක් කියලා වචන මුකුත් කියන්න යන්න එපා. හිතේ විතර්ක වශයෙන් මුකුත් කරන්න යන්න එපා. ඒ කියන්නේ ඒ තරම්ම මේවා හොඳින් නිරීක්ෂණය කළා මේවායේ ස්වභාවය ඒවා කොහොමද හැසිරෙන්නේ කියන එක හොඳට බලාගත්තේ නැත්නම් බැලීමක් කරන්න. වරදක් නැහැ. ඒ හින්දා මීට කලින් 12 ලක්ෂණ හොඳින් නිරීක්ෂණය වෙලා නැත්නම් ඒ කියන්නේ ඒෙන් ඒ තරම්ම ප්‍රඥාවක් අවදීුනේ නැත්නම් මේ ටික තව ටිකක් පෙන්ලා දෙන්න. ඒකේ වරදක් නැහැ. ඊළඟට අපි වේදනාව එහෙම බැලුවෙත් නැද්ද?
වේදනාවක් කම සොන්නස් මට ඒක සාමාන්‍යයෙන් ඉහි මුගක් කලාවට ඒක බලන් ඉන්නවොත් නැති වෙලා යනවා ඒක ඉතින්.
හරි. ඉච්චර කොච්චර කාලෙ ඒවා බැලුවද?
ඒක නම් මම දැන් දිග කදීරු කාලෙ සර වේදනාවල් ඇති වෙන නිසා ඒක කලින් බැලුවා.
දැන් මම නොබැලුවේ. ඒ කියන්නේ මාසයක් දෙකක් අවුරුද්දක්?
මාස දෙකක් තුනක් වගේ. මට දැන් තියෙන ප්‍රශ්න අරකට සමස්තමත මොකද මම මේ අර ධාතු ගුණ පහළ වෙනකොට
ඒක ඒවා ඉබේ පහළ නැද්ද දැන්? කියන්නේ අපි අවධානයෙන් වගේ ඉන්නවා. ඉන්නකොට මේ ධාතු ගුණ ස්වාභාවිකවම යා විසින්ම ඒගොල්ලෝ විසින්ම තැන් තැන් වල පහළ වෙනවද?
එහෙම සන්නහස.
හරි. හරි. එහෙමනම්
ඔව් දැන් හුඟක් පාරේ මට දැන් හුඟක් පාරයන්ක වලදී හුඟක් කලාවට මම නොදැනුවත්වම කඳුළු වැක්කේනවා මට.
හරි.
එතකොට මම අන්න ඒ වෙලාවට දැන් මම මෙනෙහි කරනවාද මට සමහරකට හිතෙනවාද මේක ධාතු ගුණයක්ද කියලා මම ඒක ගැන මෙනෙහි කරන්න යනවා.
ඔව්. වෙනම නාද පහල වෙන ධම්ම ලක්ෂණ. තද ගති, රළු ගති, ඒ වගේම නමන හරි පහල වෙනවා. නලියන ගති. ඔව්. නලියන ගති.
ඔව්.
වේදනා, ආහාර මේවත් එනවාද?
සමහරක් ලාවට නිකන් තද දෙයකින් තද කූරකින් විදිනවා වගේ.
හරි. කොහමද ටිකක් ඕවා නිරීක්ෂණය කරන්න දෙන්න. ඒ කියන්නේ ඔය නිරීක්ෂණය හරහා තමයි හිතේ ප්‍රඥාවක් වැඩෙන්නේ ඒ මට්ටමේ. ඒ කියන්නේ ත්‍රිලක්ෂණය වැටහුනොත් විතරයි හිත අතරින්නේ. ඒ කියන්නේ ඒ ඇත්ත ඇත්තටින් දැක්කොත් තමයි නිබ්බිදාවක් පහල වෙන්නේ. ඉතින් ඒ එතනයි යතන ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි හිත විවේකයෙන් ඉන්නවා නම් මේවා දැකලා ආයෙත් ඉතින් ඔය පෙන්වන්න ඕනෙත් නැහැ ඉතින්.
ඔසන දැන් ඒව සමරක් කළාට එහෙම මතු වෙනවා. ඊට පස්සේ ආපහු හිත නිකන් විසංසල වෙලා
ඒක තමයි. පොඩ්ඩක් ඒ අපි තුමු මතු වෙන වාරයක් පස්සේ තව ටිකක් පෙන්වන්න. තව ටිකක් හොඳට ඒව ඇතිවීම නැතිවීම ස්වභාවය වෙනස් වෙන ස්වභාවය තව තව හොඳට පෙන්න ඉන්න මේ කියන්නේ තාම ඉගෙන ගන්න කාලේ තියෙන්නේ. මම හිතනවා තව ටිකක් අරමුණු කියන්නේ අරමුණු ඉදිරිපත් වුණොත් පෙන්වන්න. එහෙම නැත්තම් ඉදිරිපත් වෙන්නේ නැත්තම් හිත විවේකයෙන් තියන්න. ඒක දෙපැත්තෙන් යන්න පුළුවන්.
ඔසවන්නස කියන්නේ ඒ වගේ වේදනාවක් නොදැනුනොත්
ඔව් නොදැනුනොත් විවේකයෙන් ඉන්න. නිකන් සමස්තයක් වශයෙන් නිකන් අවධානයෙන් ඉන්න මොකක්වත් නැහැ හැබැයි. වේදනාවක් මතුනොත් ඒකේ මොකද්ද ඉගෙන ගන්න තියෙන්නේ? මොන කොහොමද මේ වේදනාව හැසිරෙන්නේ කියලා ඒ ගැන නිරීක්ෂණයක් කරනවා. ඔව්.
හොඳයි. සාවිනාස මේ අර විත්ති කූඩුවට නගින්න බැරි කියලා කිව්වේ මේ මට මේ හුඟක් කාලෙක ඉඳන් මේ මම පිම්බිමේ හැකලීම කරන්නේ මේ හිස් බවක් දැනුණා මේ භාවනා කරන්න පටන් ගන්නකොටම අගේ එහෙම තියෙනවා. වැයක් විතර හිටියකි බොමනාවෙන් තමයි නැගිටින්නේ. එතකොට ඊයේ තමයි අර පිටහා ඉඳන් බලනවා වගේ මේ තේරුණේ. ඊට පස්සේ ඒ බලන එකෙනත් නැතුව ගියා.
දැන් කවුද ඉන්නේ?
දැන් කවුරුවක්වත් නැහැ.
හොඳයි. නෑ ඉතින් දැනියුති දැනන කාලයත් ඉස්සේ මෙහෙ එනවනේ. ඉතින් දැන් මම නම් ඉතින් විස්තර ටික දන්නවා. ඉතින් මේ ආයෙත් ඉතින් ඕකේ දාන්න ඕනේ නෑ. මේ ටික විවේකයෙන් ඉන්නයි තියෙන්නේ. ඒ කියන්නේ අපේ දැන් අර කලින් කෙනෙකුට කිව්වා වගේ ඒ කියන්නේ අපේ කියන්නේ හිත විවේක කරන්නේ නැතුව අපිට කියන්නේ මේ කෙලෙස් හඳුනගන්න අමාරුයි. ඒ නිසා විවේක ස්වභාවයකට සාපේක්ෂවයි අපි කෙලෙස් හඳුනගන්නේ. කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයකට සාපේක්ෂවයි කෙලෙස් හඳුනගන්න තියෙන්නේ. ඒ නිසා ඒ කෙලෙසුන්ගෙන් තොර ස්වභාවයක් විවේක ස්වභාවයක් හඳුනගත්තා නම් ඉතින් ඒ තත්ත්වයේ හිත පවත්වමින් හිතට යන්න දෙන්න කැමතිද ඒකට? යන්න දෙමින් තමයි දැනගන්නේ ආ මෙන්න ඔන්න ආයෙත් කැමැත්තකට ගියා ආයෙත් ඔන්න තණ්හාවට ගියා ආයෙත් ඔන්න මාන්නයකට ගියා ආයෙත් ඔන්න ඊර්ෂ්‍යාවට ගියා ආයෙත් ඔන්න ද්වේෂයකට ගියා. ඉතින් මේවා දැක ඒ කියන්නේ ඒවා තේරුම් ගන්නකොට තේරුම් ගන්නවත් එක්කම ආයෙත් මෙතෙන්ට එනවා.
ඒ ස්වාමීන් වහන්සේ මේ භාවනා කරන වෙලාවට නම් මොනවාකට සිතිවිලි හිම නැහැ. මේ මානිත් වෙලාවටත් මම මුඟක්ම උත්සාහ කරනවා උපේක්ෂාවෙන් ඉන්න.
අයින් වෙල ඒ කියන්නේ දැන් මෙතෙන්දී සමහරලාවට අපි කරන්නේ ඒ කියන්නේ අද්දකීම් ටික වළක්වගෙන ඉන්නවා. ඒකත් එච්චරම නිවරක්කාරකමක් නෙමෙයි. ඒ කියන්නේ අපි පුළුවන් තරම් කාවත් ආශ්‍රය කරන්නේ නැතුව අපේ පාඩුවෙම ඉන්න හදනවා නම් මේ මට්ටමේදී එච්චරම ගැලපෙන්නේ නැහැ. මේවත් පොඩ්ඩක් ඉතින් ඔය දරුවෝ මුණුබුරුත් එක්ක පොඩ්ඩක් ඉඳලා බලන්න කොහොමද දැන් හිත හැසිරෙන්නේ කියලා. තාමත් ගිහිල්ලා අල්ල ගන්නවද නැත්නම් දැන් නම් ඔක්කොම අතහැරලාද? තා පොඩි කාලෙනේ තියෙන්නේ නේද?
දම් ජීවම් නම් දුන්නේ මේ දැන් මාස ගානක්.
හැබැයි ඔය මිකනේ හිත අල්ලන්නේ නැත්නම් තව ඉන්නත් පුළුවන්. ඒ හින්දා ඒ කියන්නේ ඇත්තටම ඒ කියන්නේ දැන් අපේ හිතේ කෙලස් වැඩි නම් අපේ ආයුෂත් අඩුයි. අපේ හිතේ කෙලස් අඩු නම් ඒ කියන්නේ හිතේ කියන්නේ මේ කය දුවන දුවිල ඔහෙ දුවනවනේ. නිකන් අපි ආතතිගත වෙලා හිත දේශසහගත වෙලා මේ ඒ වීම හරහාම හිතේ ලොකු මේ කයේ ලොකු පීඩාවක් හට ගන්නවා. ඉතින් ඒකනේ බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්මයන් දේශනා කරන්නේ ලෙඩ වුණාම දෙඩ වෙච්ච කය සූපත් වෙනවා බොජ්ජංග ධර්මයන් මෙනෙහි කරද්දී. ඒ නිසා කියන්නේ ඔය හිතේ තියෙන විවේක ස්වභාවය වර්ධනය වෙන්න අපි මානසිකවත් නිරෝගී වෙනවා, කායිකවත් නිරෝගී වෙනවා. ඔව්. තව වැඩි වැඩියෙන් ආයුෂ වැඩෙනවා. ඔව්. එහෙනම් මම කියන්න ගියේ මේ හිත උමනාවෙන් මුකුත් හිතන්න යන්න එපා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට හිතර මුකුත් විතර්ක දාගන්න යන්න එපා. අර මට මතකයි එක කාලයක් ව මරණානුස්සති වඩනවාද නොහොම මොකද්ද? ඒකත් ඕනේ. කියන්නේ හිත පුළුවන් තරම් විවේක වෙන්න දෙන්න. හිතර නිකන් ඔහෙ විවේකීව ඉන්න දෙන්න. ඊට හැබැයි හිත එයාගේ කැමැත්තෙන් ගිහිල්ලා මොකක් හරි අරමුණක් ඇල්ලුවොත් තේරුම් ගන්න මෙතන මේ තාම තණ්හාවට ගියේ. තාම මේ තව කවුරු හරි අල්ලගෙන මැනීමක් මේ කලේ. ඒ කියන්නේ විවිධාකාර කටයුතු කරද්දී අපි එක එකනාට මට එක වටනකමක් තව එකනෝ තව වටනකමක් දෙනවනේ. ඉතින්දී අන්න මැනීමක් කරන්නේ. මෙන්න මේ මාන්නයක් තමයි හටගත්තේ කියලා අර ඒවා තේරුම් ගනිමින් යන්න ඕනේ. ඒ කියන්නේ අපිට තියෙන හදිස්සියට කෙලස් පහළ වෙන්නෙත් නැහැ. අපිට තියෙන හදිස්සියට මේවා අයින් වෙන්නෙත් නැහැ. එහෙනම් මේ වෙන්න දිදී බලබලා දැන් අර අහලා තිනවනේ කරන භාවනාවයි කෙරෙන භාවනාවයි සම්බන්ධයෙන්. දැන් මේ කෙරෙන භාවනාවක් තියෙන. ඉතින් මෙන්න ඉඩ හැරලා එතන කෙලස් පහළ වෙන හැටි දැක ප්‍රායෝගිකව විපස්සනාවකට යන්නයි තියෙන්නේ.
තේරුවන් සන්නේ සන්නහස දැන් මේ බොහෝ යෝගින් කතා කරපු ස්වභාවය මගේ ඒ විදිහටම බොහෝ කාලයක් තිස්සේ තියෙනවා. මොන විදියකවත් මේ හිත අරමුණකට කැමති නැහැ. අරමුණ දීපු ගමන් පුදුම වෙහෙසක්. පාඩු ඉඳගෙන බලාගෙන ඉන්නකොට හරියට අර වලාකුළු ලස්සෙන් ඇවිල්ලා හඳ මෝදු වෙලා පායනවා වගේ ටිකක්ම ට්‍රැක් එකට වැටෙනවා. ඒ විතරන්නේ මේ කය හිතත් එක්ක මේ හිතට මොනම වැඩක් කරන්න බැරි බව තේරෙනවා කයේ සහයෝගය නැතුව. සිතුවිල්ලක් එන ගානේ මේ දැනුත් මේ කතා කරනකොට මුළු කයම බිඳි උඩට ඇවිල්ලා ඒ වචන වලට සහයෝගය දෙන හැටි කීන්තියක් ආවත් වේගින් දෙයක් කිව්වත් ඊට පස්සේ එන හිතට එන එක සමනය කරනකොට හරියට බින්ගැහිලා පහලට ගිහලා ඒ තැන් වලට විහිදිලා යනවා.
ඒ කියන්නේ හිත එක තැනක ඉන්නේ නැහැ නිකන් පැතිරලා වගේ තියෙන්නේ. එහෙම කිව්වත් හරිද?
සන්නස දැන් අපි හිතමු මම මේ දැන් කෙනෙකුට මොන හරි පුරුද්දට වේගෙන් කතා කරනවා කියලා. ඒක හොඳටම දකින්න වේගේ. වේගිට ආපු අර සෙල්ස් ඔක්කොම පහලට ගිහලා ආය අර මගේ අර නිහිත නිවෙනකොට පල්ලෙහැරම ගිහලා ආය තැම්පත් වෙනවා. දැන් පිට කරන්නේ නිතුයි හිටියත් ඒක දිහා බලනකොට මට හිනත් යනවා. ඒ කියන්නේ මේක ආපහු ගියම කොච්චර සාන්තද මගේ හිත කියලා මට එවෙලම හිතෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර නොදක්කන විදිය. ඉතින් මේ අදෝයස වැඩක් වුණා මේ අපි ආරණ්‍ය සේනාසනේ බලන ගල පුදුම මේ අර වැව බලන්න යනවා කියලා ජලාශය බලන්න කියලා ඒ පැත්තෙන් එවට පුදුම මේ දුර්ග මාර්ගයක්. ඉතින් කකුල ඇනිනවා මේ බිව්ව යස සක්මනක් කරාද මිහිදි කරන්න ගියාම අරමුණ දෙනවට කැමති නැහැ. නිකම්ම නිකන් ඉන්නකොට අර ස්පර්ශයේ නිතරම යඩපතු දින ස්පර්ශයේ හිමව නැතු යනවා. අර මේ එනකොට මං හිතුවා මෙන්න හොඳ වෙලාව වේදනාවක් දැනෙනවා. මේ එතන මං ඉන්නේ දැන් වර්තමානයේ වටපිටුවත් බලන්න බෑ වැටෙන්න යනවා. ඒ තරම් වේගය. ඊළඟට අර හොඳ ගල්ුණක් කෙනෙක් වෙලාවට බැලුවා. එහෙමම එතන ස්පර්ශයේ එතන මෙතනම නැති වෙනවා. එතනම නැති වෙනවා. ඉතින් මේ සන්නස දැන් ඉතින් මම සමහරවිට අර මෑණියෝ කිව්වා වගේ මේ භාවනා කරන්න 아무තින් දෙයක් නැහැනේ මේ ඉදිරියට යන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. ඒ වහන්ත මේ ආරණ්‍ය සේනාසනෙ තියෙන සංඥාවට කැමති. ගෙදර ඉන්නවට වැඩි ඒ සංඥා ඒ වගේම සන්නස මම දන්නේ මගේ දුර්වලකමද කියලා හරි ආසයි මේ ධර්මයේ සන්නහසට කියනකොට මට එතනම මගේ ජීවිතේ මම ගබබ අධ්‍යක්ෂින් තුරි මම අවබෝධය තියෙනවා. ඒක තාකාට හරි කියලා දෙන්න හරි කැමැති.
මේක වරදක් නෑ මං හිතන්නේ.
ඉතින් මම හරි සතුටුයි මේ
ඒ වගේම මං හිත මොනහරි අකීකරු වැඩක් වුණාම දැන් නෙවෙයි ඉස්සර සමහරට ඔය භාවනා කරන්න කියලා සන්නස අධික මට වේදනාව නම් හරියටම දැනෙන්න නෑ ජීවිතේ ඕනනම් ගණන් කරලා කියන්න පුළුවන් වාර කීපේ දැනලා තියෙන්නේ. ඉතින් දවසක් දා භාවනා කරන්න කියලා අවුරුදු කීපයකට උඩදී හරියට මේ වාඩි වෙනකොටම මොකද මම ඒ සැරින් නම් ගියේ මේ සෝවන් වෙන්නම හිතාගෙන.
උණක් දන්නේ නේද?
2011 නැත්තම් 12. ඉතින් මට ස්ථානීයට හොඳ භාවනා ගුරු සාන්නාංශ කෙනෙක් අවුරුදු 90 ගණනක් උනාස දැන් අපවත් වුණ කඳුබඩ. ඉතින් මේ හිතනේ භාවනා ගුරු සාන්නාංශ කිව්වා මෑනියන්ට හොඳයි මේ ඒ සාන්නාංශ ළඟට මම යන්නම් උනාසට මෙහෙට වඩින්න බෑ කුටියට යන්න මෑනියුත් එක්ක කියලා. ඉතින් මම දැන් දවස් දෙකක් තිස්සේ යන්නේ නැහැ මග අරිනු මොකක් හරි කලින් උන්වහන්සේගෙන් කමටහන් අරන් තියනවා දැන් කාලෙකින් ආවේ මේසරේන නිවන් දකින්නම ආවේ මේ පුළුවන් තරම් වීර්ය කරා වත්තේ ඇවිදි මේ කඳු වල සක්මන් කරනවා වාඩි වෙන මොන විදියකවත් බැරි කවදාකවත් නැති කක්කමක් ඇවිල්ලා මුළු කකුල් දෙම ගල් වෙන්න මේ හිරි වැටෙනවා දැන් මම කල්පනා කරනවා මේ ගුරුවරයා ළඟට ගිහලා මම මොකක් කියන්නද දැන් කොහොමද කියලා අහකව මොනවද දෙන්න උත්තරේ දැන් මම හැමදාම මෑණිය අහන්න යන්නේ නැද්ද නෝන යන්නේ නැද්ද කියලා ඉතින් මම අද නෙවෙයි හිට කිව්වා හිට වේ දවසේ කිව්වා යයි හිට කිව්වා පස්සේ මම කල්පනා කරා දෙයියනේ ගුරුවරයෙක් මැරුවා මොකද ගැහුවා මොකද මේ ගුරුවරයා ළඟට ගම් බයන්න බය කියලා ඇහුවා අර පස්සේ මම මෑණියන්ට කිව්වා යන් අද කියලා ගියේ ගමන්ම සොයන්නහසෙ මගෙන් ඇහුවා ඔබතුමියට මම නැගණිය කියලා කතා අවසරයි සොයන්නහස කියලා කිව්වම මම දැන් ලොකු කතාවක් කියන්නේ නෙගියේ මට දුක තේරෙනවා භාවනා කරන්න ඕන මට නිවන් දකින්න ඕන ওই ටික පටන් ගන්නකොට හාමුදුරුවෝ සීල් සමාදන් වෙලාද ඉන්නේ කියලා ඇහුවා මම කිව්වා එහෙමයි සාන්නාංශ මොන සීලද සමාදන් වුනේ මොකද දස සීල් අපිට ලැබෙන්නේ දස සීල් කරාබුදික කනේ තියෙන්නේ කියලා ඇහුවා මගේ අර තිබිච්ච උම් පල් පාමුලට කඩාගෙන වැටෙනවා හිතේ තිබිච්ච ඊට පස්සේ මට ඉඳි කිව්වා මම නම් ඔක දැකලා නැහැ කොහි තියෙනවද දන්නේ මම එක දෙයක් කියන්න මේ නැගිනියට කරන්න පුළුවන් ද ඇහුවා මොකව අවසරයි සවන්නාංශ අවිජ්ජා දෝමනස්ස දෙකෙන් තුරව මින් නාසයෙන් හුස්ම ඇතුල් වෙන හැටි පිට වෙන හැටි බොහොම අනුංගි දෙයක් දිහා වගේ බලන් ඉන්න පුළුවන් ද ඇහුවා එතකොට මම කිව්වා අවසරයි සවන්නාංශ මම බොහොම පහසුයි මම ඒක කරගෙන හෙට එන්නකෝ දවල් දෙකට මේ ටික කරගෙන දැන් සවන්නාංශ මම ඇවිල්ලා මම මේ විස්තර කියන්නේ කාටවත් ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා පස්සේ මම ඇවිල්ලා වාඩි වුණා අර විදියටම අර කැක්කුම ආවා මම කිව්වා කැක්කුමට කිව්වා ඔබ හැමදාම සංසාරේ හැමදාම මගේ පස්සෙන් ආව මේ හිත තැම්පත් කරන්න ඔය කය ඉතින් මේ සැරේ නම් මම දැන් ගුරුවරයාට අවනත වෙලා තියෙන ගුරුවරයාට ජීවිතේ පූජා කරා දැන් ඔබ කය ඕන මගක් ගන්න මම දැන් මට ගුරුවරයා කිව්වේ මම මේ පැත්තෙන් කරන්නම් ඔයා ওই පැත්තෙන් ওই වැඩේ කරගන්න කියලා හිතත් එක හරියට මිත්‍ර වෙලා සන්නාංශේ සුළු වෙලාවයි හිටියේ මං දිග ගමනක් ගියා කිසි දෙයක් අර වේදනාවල් මතුනේ නැහැ. ඉතින් ඒ වගේ අර අපි ලොකු හාමුදුරු හැමතිස්සම කියනවනේ හිතත් එක්ක යාළු වෙන්න කියලා, මිත්‍ර වෙන්න කියලා. ඉතින් ඒ වගේ ඒවා හරි ප්‍රයෝජනවත් වෙන සන්නාංශය. ඉතින් දැන් මට ඔබ වහන්සේ කියන විදිහට මම දැන් බොහොම මේ කැමැති අර සද්ද වෙනදලා මට එන සිප්ති විදි මේ සිත ස්තම්පත් සිත ස්තම්පත් ස්වභාවිකව වැඩිච්ච ගමන් ඉස්සර සිතුවිල්ල මතකයි. ඒ තරම් මතකයක් තියෙනවා මේ අහවල් දේ ඒකේ ඕලාරික ගතිය මට හිනත් යනවා තමන් විසින්ම මට මේකේ ගති ලක්ෂණේ කොච්චර මේ දුර්වල සිතක්ද මේ කියන එක මේවම නේද කෙලෙස් මේව නේද මේ පල්වෙවි සංසාරේ තියෙන්නේම මේවත් එක ආයි මම යන්න ගැට ගහන්නේ හැටි නේද කියලා ඒක එතන හරි නිවැරදි නේද සවන්නාංශ.
හුඟක් කියන්නේ අපේ හිතේ මොකක්ම හෝ සිතුවිල්ල කඩ ගන්නවා කියන්නේ පොඩි හෝ ක්ලේශයක් කරා. ඒ කියන්නේ හිතුවිලි හැබැයි ඉබේ නිකන් ඈතින් වගේ එන්න පුළුවන්. නමුත් අපි කරපු දෙයක් අපි තුමු යමක් කළා ඊට පස්සේ ආයේ ගෙදර ගියාට පස්සේ ආයෝ මතක්
වෙනවනේ.
කෙනෙක් හදාගෙන තමයි මතක් වෙන්නේ.
එහෙමයි.
අපිව ආත්ම වර්ණනාවක් කරගෙන තමයි මතක්
වෙන්නේ.
ඉතින් මේ ආත්ම වර්ණනාවක් කරන අවස්ථාවේදීම තේරුම් ගන්න තියෙන ආයෙත් ඔන්න මායයි නම යව මේ අන්දන්න තමයි හදන්නේ.
එහෙමයි.
ඒ කියන්නේ මේ හුඟක් කියන්නේ හුඟක් කියන අපි තුමු සීලයක් පුරන කෙනෙකුට නැත්තම් සත්පුරුෂ ධර්මයක හැදිරෙන කෙනෙකුට හුඟක් කලාවට මාන්නයක් නැත්තම් ක්ලේශයක් ඔය ඔක්කොම හැදෙන්නේ කුසල් හරහා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිතන්නේ අකුසල් හරහා වෙනවා කියලා. සමහරවිට අපි කරපු කුසල්ම කුසල් වලින්ම හදලා දෙන්න හදනවා මේ කෙනෙක් හදන්න ප්‍රතිරූපයක් ගොඩනගන්න ලොකු කතන්දරයකට යන්න හදනවා. ඒ නිසා කියන්නේ අපි සාමාන්යයෙන් කියනවා කරපු කුසල් මෙනෙහි කරන්න කියලා. නමුත් විපස්සනා යෝගාවචරින් සාමාන්යයෙන් ඒ පැත්ත නෙමෙයි යන්නේ. ඒ ඒවා දැක දැක අයින් කර කර කොහොමද මේ හිත මේ නිෂ්කලංකව විවේකයෙන් උපාදාන නොකර තියන්නේ. දැන් ඒකනේ බුදුහාඳුර කියන්නේ මේ එක පැත්තක් කියනවා බොජ්ජංග වඩද්දී විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං හොස්සග්ග පරිණාමින් සති සම්බොජ්ජංගම් භාවේති. මේ විදිහට මේ බොජ්ජංග හත වඩන වැටි කියනවා හැම තැන්වලදීම. කියන්නේ මේ පුළුවන් තරම් දැන් විවේකී ස්වභාවයක් තමයි හිතට පුරුදු කරලා දෙන්නේ. කියන්නේ ඉස්සෙල්ලා අපි මේක බරපතල විදිහට අපි යතුරු කාලතරහනක් දාගෙන ඌමනාවෙන්ම කෙවිතක් අරගෙන කරනවා. හැබැයි දැන් එහෙමම නෙමෙයි මේක දිහා බලබලා යන්න ඕනේ ස්වභාවයක් දැන් තියෙන්නේ. අපිට විරාග නිසිතං දැන් එන අරමුණු සම්බන්ධයෙන් තියෙන විරාගී ස්වභාවයක්. දැන් ඒ තරම් ලොකු අර ඒකේ ලොකු විචිත්‍රත්වයක් පේන්නේ නැහැ. නිකන් බොඳ වෙච්ච ස්වභාවයක් වගේ තියෙනවා. ඊළඟ නිරෝධ නිසිතං මේවා නැති වෙන ස්වභාවය දැක දැක. එහෙමත් නැත්නම් අර අනිසිත ස්වභාවයක් ඇසුරු කරමින්. අපිට වස්සග්ග පරිණාමි මේ එන දේවල් අතහැරිමින්. ඒ කියන්නේ අතහැරෙන්න ඉඩ දෙනවා. ඉතින් මේ පැත්තකින් තමයි දිගට දිගට යන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒකයි ඒ කියන්නේ අපි මේ මුලදී තමයි අපිට හිත පිට යන එක කරදරයක් වෙන්නේ. පස්සේ පස්සේ හිත පිට යාම හරහා තමයි අපි ඉගෙන ගන්නෙ මොනවද තාම ඇතුලේ තියෙන කෙලස් කියලා. ඉතින් ඒ යන වාරයක් පාසා ඒ තමන්ගේ තියෙන කෙලස් ස්වභාවය දැක දැක ඒකට ඒ කියන්නේ අනුග්‍රහ නොකර මේ තේරුම් ගනිමින් යාම හරහා තමයි තින් මේ කවදා හරි කෙලස් ටික දුරු කරගන්න තියෙන්නේ. ඒක කාලයක් යාවි. ඉතින් තියෙනකම් කරන්න තියෙන්නේ.
ඔව්. දැසද මේ නින්දෙන් උසන්නස තද නින්දේ මං හිතන්නේ නෑ එකද දෙකද කියන්නේ මතක නෑ තද මේ කකුල් දෙකේ දැඩි වේදනාවක් ආවා ඒ කලින් තිබිච්ච දෙයක් නෙවෙයි ඉතින් මට මතකයි මං නින්දෙන්ම එතනට හිත යොදවලා ඇති වෙච්ච නැති වෙච්ච වෙලාව දන්නේ නෑ ආයි මං හිතන්නේ ආයි ඩුංගු වෙලා ගිලා ආයි ආවා ඒ ගැන මට සිහියකුයි කල්පනාකුයි තතවත් තිබ්බේ නෑ ඒ දිහට ආයි යන නින්දෙම අර දිහා බලනවා ආයි ඒක නැතිවෙච්ච විනාඩි ගානකින් ඒ එහෙම ඊට පස්සේ අද වෙනතුරු තේතනේ ස්වභාවය මට ඒ විදිහට මතු වෙලා නැහැ. ඒ වගේ මට දැන් අපි හිතේ ඒ කියන්නේ සන්නස් අපි භාවිතා බහුලී කතලේ කියන කළා තියෙන දේ අවස්ථාව ඕන වෙලාවට ඉදිරිපත් වෙනවා නේ.
ඔව්. ඒක මේ ඒකයි ඒ කියන්නේ අපි ඕනම තත්ත්වයක් මුලදී හඳුන ගන්නවා. පස්සේ තමයි ටික ටිකට ඒක හුරු වෙන්න දෙනවා. හිතට හඳුන ගන්න දෙනවා. ඊට පස්සේ තමයි ඒක බහුලීකృత වීම හරහා අන්න ගන්නට එතන හිත තැම්පත් වෙනවා. හිත තේරුම් ගන්නවා. හොඳයි. හොඳයි. එහෙනම් අපි දැන් පැය කමාරිතු වගේ කාලයක් හදත් ධර්ම සාකච්ඡාවේ නිරත වුණා. නැවතත් සවස 5ට ධර්ම දේශනාවත් එක්ක මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. සීල දනාටම තෙරුවන් සරණයි.